ඉන්දයි එහෙමනම් අපි ධර්මදේශනා සූදානම් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. යෝපිසෝ භික්කවේ භික්ඛු අරහං කීනාසෝ උසිතවා කටකරණීයෝ ඔයිත භාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ සෝපි විඥානං විඥානතෝ අභිජානාති විඥානං විඥානතෝ අභිඤ්ඤාය විඥානං මාමඤ්ඤි විඥානස්මින් මාමඤ්ඤි විඥානතෝ මාමඤ්ඤි විඤ්ඤාතං මේති න මඤ්ඤති තං විඤ්ඤාතං නාබිනන්දති තං කිස හේතු පරිඤ්ඤාතං තස්සාති වදාමි තීති. ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි. අනිකුත් මේ උපාසක මාතු සම්බන්ධ කරන අපි චාරිත්‍රානුකූලව නිස්සාරණ වනේ බ්‍රහස්පතින්දා පවත්වාගෙන ධර්ම දේශනා සඳහායි මේ වාරේ පැමිණලා තියෙන්නේ. ඉතින් අපි පසුගිය වාර කීපයකම සාරවත්න දේශනාවේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනියෙන්ම මූල පඤ්ඤාසිකේ සඳහන් වෙන පළවෙනි සූත්‍රය ශබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයයි ඉස්සරහින් තියාගත්තේ. අපි මේ වෙනකොට සූත්‍ර දේශනා 15ක් පවස්සලා තියෙනවා. අපි මේ 16 වෙනි දේශනා මාලාවේ 16 වෙනි දේශනාවටයි මේ විවරණය ආරම්භය ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ තාක්කල් අපි මේ සූත්‍රයේ විකාශය වෙලා යන ආකාරයට සංකල්ප එමෙතම් මති මතාන්තර 26ක් සම්බන්ධයෙන් සරුවචන් වහන්සේ පෘථග්ජනය අසුතවත් පෘථග්ජනය අන්ධ පෘථග්ජනය කොහොමද සලකන්නේ, ඊට පස්සේ සුතවුත්තු අරිය ශාවකයා අසුවිරු තැන් ඇත්තා වූ හික්මෙන්නා වූ පුද්ගලයා කොහොමද මේ සංකල්ප දෙයක් කටයුතු කරන්නේ, ඊගාවට ඒ හික්මීම නිමකලා වූ රහතන් වහන්සේ කොහොමද ඒ සංකල්ප 24 වෙනුවෙන් කටයුතු කරන්නේ, අන්තිමට තමන් වහන්සේ වශයෙන් සර්වඥතා ඥානෙ සාක්ෂාත් කරා වූ සම්මා සම්බුද්ධ ඥානන් වහන්සේ නම මේ සංකල්ප 26 කෙරේ කොහොමද කටයුතු කරන්න කියන එකයි මේ සූත්‍රයේ සාමාන්‍ය වචනාර්ථ වශයෙන් පෙන්වන්න තියෙන්නේ. ඉතින් ඒකෙදී සූත්‍රයේ හොඩාක්ම කතා ශරීරය වැය වෙන්නේ මේ අසුතවත් වූ පෘථග්ජනය මේ කියන කාරණා විෂය සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය. ඒක හරි විචිත්තයි. විචිත වුණාට ඒක කලිමුත් මන් සඳහන් කළේ ඒකේ අසුතවත් පෘථග්ජනයට කියන ඇති වැඩක් නැහැ. මොකද ඒ අත්තෝ මෙහෙම විවරණයක් මෙහෙම සරුවචනාංශේ කරන ලද විවරණයක් ලෝකේ තියෙන බවක් දන්නෙත් නෑ, යෙදෙන්න වෙලාවකුත් නෑ, ඒව දැනගත්තත් බොහොම ගැඹුරුයි කියනවා. ඉතින් ඒක නිසා අසුතවත් පුතඥය අසුතවත් පුතඥය පිළිබඳව දන්න කරුණු දත යුතු කරුණු දන්නේ නෑ. නමුත් ගිහිගේ අතහැරලා අරණ්‍ය වාසීව ගත කරත් මේ සූත්‍ර කියවනකොට ගිහිගෙදර කෙනා ගිහිගෙදර ඉඳි කරන දේවල් පිළිබඳව සරුවචන් වහන්සේ සර්වඥතාඥානේ දේශනා කරනකොට ඒ පොත් පරිශීලනය කරන එකට අල්ට වැඩිය අතුලාන්තයක් ගැඹුරක් පේනවා. ධර්මානුකූලව දර්ශනයක් පේනවා. ඉතින් ඒක නිසා ඒ අයගේ දැන ගැනීම සඳහාත් සංවේගය පහළ කර ගැනීම සඳහාත් සුතවත් භාවයේ අසුතවත් භාවය අතර වෙනස පිළිබඳ සංවේගය පහළ කර ගැනීම සඳහාත් මේ විස්තරය ගොඩක් වැදගත්. ඉතින් මේක සම්බන්ධව මේ කියන කාරණා පිළිබඳව මතක් කරන්න තියෙන්නේ ඒක කතාවට අදාළ නැති වුණාට මේ දැන ගැනීම සඳහා ඒ වගේ අරණ්‍ය වාසීව ගත කරන භික්ෂුවක් හරියට ධර්ම විනය දෙක හදාරනවා නම් සර්වඥාන්සේ විස්තර කරන ලද ධර්ම විනය දෙක හදාරනවා නම් ස්ත්‍රීන් ගැන දන්න දේවල් වලට වැඩිය ධර්ම විනය දන්න භික්ෂුව ස්ත්‍රීන් ගැන දන්න. අදාළ නැති කතාවක් මම මේ කියන්නේ, නමුත් එච්චරයි කියන්න තියෙන්නේ. මොකද සර්වඥාන්සේ දේශනා කරන්නේ ඒ ඇතුල් පැත්ත පිටපැත්ත දෙකම දැනගෙන දත යුතු කාරණා ටික සංග්‍රහ කරලා තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් කියුවා ඒ සූත්‍ර පිටක විනය පිටක හොඳට හදාරනවා නම් ඒ සංසාරයෙන් ගැලවීම සඳහා ගිහියන් පිළිබඳව දැනුම තමන්ට අඩුයි කියලා පාඩුවක් වෙන්න සරුවචනසේ තියෙන අත් අවුරුදු වාසේ පැවති උනත් ඒ ගිහියන්ගේ තියෙන අරස්කඩක් මෙවැනි සූත්‍රවල මුල් දේශේ සඳහන් කරනවා. එහෙම නැත්නම් සාද බඳින්න ඕනේ නැත්නම් එක්ස්ට්‍රීන් ආශ්‍රය කරන්න ඕනේ එහෙම නැත්නම් එහෙම කතාව මොකක්වත් නැහැ. මුල් කාලේ ඉඳලම විඟගත කරත් හොඳට ඉස්ත්‍රි විභංගයේ මාතුගාම සංයුත්තේ වගේ දේවල් කියවනකොට ස්ත්‍රීන් පිළිබඳව සර්වඥාන්සේ විසින් දේශනා කරන ලද කරුණු ටිකේ ඇත්ත කියනවා නම් ස්ත්‍රියාවක් ස්ත්‍රියාව ගැන දන්නවට වැඩිය විශේෂයෙන්ම ධර්ම මාර්ගයේ සම්බන්ධයෙන් මේ කාරණා තියෙනවා. ඒ නිසා ඒව තුලින් බෞද්ධ භාවය වැඩෙනවා කියන එකයි මම මේ කියලා දෙන්න හදන්නේ. නමුත් ඒක මේ හුදු බෞද්ධ භාවය වැඩිම සඳහාම කරන එකක් නෙවෙයි. සංසන්දනාත්මකෝ මේ රහතන් වහන්සේ ගැන සඳහන් කරනගෙන අනුපත්ත සදත්තෝ. ස්වార్థය තමන්ගේ අර්ථ සීතිය ක්‍රමයෙන් සාක්ෂාත් කර ගන්නාලද උත්තමයන් වහන්සේ නමකට මේ මූලික අසුතවත් පුතග්ජනයාගේ හැසිරීම විලාසය අවශ්‍යයි. ඒ සඳහා මේ සූත්‍රයේ වැඩි ප්‍රදේශයක් කතා ශරීරයේ ගත වෙලා තියෙනවා. ඊගාකට ඒක පෙන්නලා ශේක පුද්ගලයා විසින් ගුරු ගුරුපදේ සහිතව ධම්ම විනය ඇතිව සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා තු කටයුතු කළ යුතු ආකාරය පෙන්නනවා. ඒක තමයි ඇත්තටම කියනවා නම් ඒ සූත්‍රයෙන් එල්ලෙතියේ ශේක පුද්ගලයාට මේකෙන් ගත යුතු පාඩම. ඊට පස්සේ චීනාශ්‍රවයන් වහන්සේ ගැන සඳහන් කරනකොට සාර්ථක වෙච්ච ඒ ශේක පුද්ගලයාට තමයි චීනාශ්‍රව වෙන්නේ. අර පෙන්නනවා මෙන්න මෙතෙන්දයි අපි යන්නේ කියලා. ගියාට පස්සේ වෙන්නේ මේකයි කියලා. ඊට පස්සේ මේ තල තුන ඇත්තටම කියනවා නම් ගෞතික තත්ත්වය ඇති මේක පිළිබඳව අධිකාරී ශක්තියක් ඇති කිරීම සඳහා සරුවචන වහන්සේ සරුවචනතා ඥානය ලබා ගත්තා වූ තමන් වහන්සේගේ තත්ත්වය අවසාන වශයෙන් පෙන්නනවා. ඒක හරියට සීල් කරනවා වගේ ඒකේ තියෙන අධිකාරී දැනුම තහවුරු කරනවා. ඉතින් ඒ අනුව බලනකොට මෙවැනි සූත්‍රයක සියලු අංග සංග සම්පූර්ණ ත්‍රිපරිවට්ට දේශනා කියලායි මේකට සඳහන් කරන්නේ. ඒ සීල සමාජ ප්‍රඥා වශයෙන් රාග දෝෂ මෝහ වශයෙන් එහෙම නැත්නම් දත යුතු කාරණා ඔක්කොම සඳහන් වෙනවා. කෙසේ නමුත් අපි මේ 16 වෙනි දේශනාවයි අද කරන්නේ. ඒ වෙනකොට මේ අසුතවත් පු탁ඥයා පිළිබඳවත් සුතවත් අරිය ශ්‍රාවකයා පිළිබඳවත් අපි ගිවන් කරලා තියෙනවා. අපි අපේ ශක්ති ප්‍රමාණයට අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රහතන් වහන්සේ නමක් පිළිබඳවයි. ඒකෙත් ඒ සන්දර්භ නැත්නම් ඒ ආකල්ප එහෙම නැත්නම් කාරණා විශයයෙන් මේ විඤ්ඤාතං කියන පදයක් තමයි මම අද දවසේ මාතෘකාවට තෝරගත්තේ. මේ විඤ්ඤාත කියන පදය සම්බන්ධ වෙන්නේ ditth sutta muta viññāta කියන කට්ටලේ ඇතුළේ. ditth කියලා කියන්නේ දුටු දේ. sutta කියලා කියන්නේ ඇසූ දේ. විඤ්ඤාත කියලා කියන්නේ නාසයෙන් දිවෙන් කයින් වින්ද දේ. මුතේ කියලා කියන්නේ විඤ්ඤාතය කියලා කියන්නේ හිතෙන් ඇති කරන දැනීම. හිත විසින් හිතට ගොදුරු වෙන නැත්නම් හිතෙන් ඇති කරන දේවල් වලට විඤ්ඤාතය කියලා කියනවා. ඒ නිසා දිත්තේ ගැන කතා කරනකොට ඇහැ සම්බන්ධ වෙනවා. සුතේ ගැන කතා කරනකොට කන සම්බන්ධ වෙනවා. මුතේ ගැන කතා කරනකොට නාසය දිව කය කියන ආධ්‍යාත්මික ආයතන හය සම්බන්ධ වෙනවා. විඤ්ඤාතය කියනකොට මන විඤ්ඤාණය කියන පද දෙක තමයි හිත මන විඥානය කියන පද දෙක තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට ඇහැට රූපයක් වැටිච්චාම දැකීම සිදු වෙන වගේ කනට ශබ්දයක් ඇහිච්චාම සෝතය ඇහිීම සිදු වෙන වගේ නාසයට දිවට කයට යම් මේ අදාළ ස්පර්ශයක් ගන්ධ රස පහස ලැබෙනකොට විඳීමක් මුතයක් සිදු වෙන වගේ මනසට විඥාණයට හිතට ධර්මතාවයක් වදිනකොට විඤ්ඤාතයක් ඇති වෙනවා. ඉතින් මේකෙදී ඇහත් රූපයක් දැකීමක් කියනකොට ඇහැට ආධ්‍යාත්මික ආයතනය කියලා කියනවා, රූපෙට බාහ්‍ය ආයතනය කියලා කියනවා. එයින් නිපන් තදුපපන්නේට කියනවා දැකීම. කනට ආධ්‍යාත්මික ආයතනය කියනවා, ශබ්දයට බාහ්‍ය ආයතනය කියලා කියනවා. සෝතයට සුතයට ඇහුණු දෙයට තදුපපන්නේ කියලා කියනවා, තජ්ජ කියලා කියනවා. එයින් නිපන් කියන අදහසයි තියෙන්නේ. අන්නේ වගේ හිතට ධර්මතාවයක් වදිනකොට පහළ වෙන දේ තමයි විඤ්ඤාතය කියලා කියන්නේ. ඉතින් මේ ditth sutta mutta විඤ්ඤාත කියනකොට අපිට ගොඩාක් කෙලෙස් උපදින්නේ ඇහෙන් නිසා, ditthයෙන් නිසා. ඒක මුලින්ම සඳහන් කරනවා ඊගාවට සුතය ඇසීමෙන් ඊගාවට නායෙන් දිවෙන් කයෙන් ඇතිවෙනව ඔක්කොම ඊටදී අඩු මට්ටමේ නිසා ඒව ඔක්කොම තොගේට සලකලා තින්නේ තුනේ එකට දාලා තිනවා. ඒව එතකොට රූප ධර්ම ගොඩක් බරවත් දේවල් මේ විඥාණය විඤ්ඤාතය සා ධර්ම කියනවල් සේරම නාම ධර්ම. ඒව පුංචි නිසා නෙවෙයි නමුත් ඒවා නාම ධර්ම කොටස් වලට යන නිසා ඒක විඤ්ඤාතය විඥාණය ධර්ම වශයෙන් පේනවා. ඉතින් අද දවසේ මාතෘකාව වෙන්නේ මේ ඇහ හිතට යම් ධර්මතාවයක් ඇවිල්ලා වදිනකොට ඒ හිත විසින් නිපදවන ඒ නිපන් තජ්ජාත විඤ්ඤාතය ගැන. ඉතින් රහතන් වහන්සේ මේ විඤ්ඤාතය ගැන ඇහැට ධර්මතා කන හිතට ධර්මතාවයක් වදිනකොට හිත ක්‍රියාත්මක වෙන ආකාරය සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් හික්මිලා ඒ හික්මිච්ච ස්වභාවය නැත්තම් හික්මිනකොට විච විනස්කම් ටික තමයි රහතන් වහන්සේ හඳුන්වා දීමේදී ගෞරව නාම වශයෙන් සඳහන් කරලා තියෙන්නේ සෝ යෝපිසෝ භික්කවේ භික්ඛු අරහං. අරහං කියලා කියන්නේ සුදුස්ස කියන එක. පූජාර්හ කියලා කියන්නේ පූජාට සුදුස්ස. ඒ මොකද උන්වහන්සේගේ හිත කෙලෙස් වලින් කලවම් වෙලා නැති නිසා. පිවිතුරු නිසා මේ පූජාවට සුදුසු වෙනවා. අපි දන්නවා මලක් අරගෙන පැනකින් දුවා ගත්තට පස්සේ පූජාර්හ වෙනවා. මේ මලේ තියෙන ආගන්තුක දේවල් හොදලාල්ලා මර පිරිසිදු කරන පැන් ඉහෙලා ඊගාවට බුදුන්ට පූජා කරන්න ගන්න කොයි දේත් අපි ඒ විදිහට පිරිසිදු කරලා පූජා කරනවා. එතකොට ඒක පූජාර්හ වෙනවා. එහෙම නැත්නම් ඒ පූජාර්හ වෙන්නේ නැහැ. ඒ මොකද බුදුහාමරේම පිරිසිදු වෙනවා. කලවම් නැති නිසා. ඉතින් සාතන් වහන්සේත් ඒ අනුබන්ව පූජාර්හ වෙනවා. බුද්ධයි සුත බුද්ධයි අරහං. කීනාසෝ කියලා කියන්නේ මේ විඤ්ඤාතයේදී හිතට ධර්මතාවයක් වදිනකොට ඒ දකින දේවල් පිළිබඳව තමන්ගේ කම මගේ ගතිය මගේ රුචිය මගේ ආශාවල් වලින් ඒක පොඟවනවා. පෙඟුණාට පස්සේ අපි ඒක විකෘති වෙන. ඒ විකෘති වීමට මගේ කම මගේ රුචි අරුචිකම් වලට කියනවා ආශ්‍රව ධර්ම කියලා එක දෘෂ්ටි කෝණයක්. රහතන් වහන්සේට එහෙම කලවමක් නැහැ. හිතට ධර්මතාවයක් ඇති වෙනවා. ධර්මතාවයක් වශයෙන් නතර වෙනවා. ඒක ආලවට්ටම් කරන්නේ. ඒක පොඟවන්නේ නැහැ ආශ්‍රව වලින්. අන්න ඒ නිසා උන්වහන්සේ ක්ෂීණ වූ ආශ්‍රවත්තා උත්මන්නාචේ නිසා ක්ෂීණාශ්‍රව කියනවා. තමන්ට ළඟට ආවට පස්සේ විෂ බීජ දාන්නේ නැහැ ඒකට. විෂ ගැන්නේ නැහැ. එව නැත්නම් ඒක හැදේ වෙනස් වෙන්නේ නැහැ. ක්ෂීණාශ්‍රවයි. ඊගාට වූෂිතං වූෂිතවා කියලා කියන්නේ Brahmacharya වැස නිම කොටලක්. නාචරතාවය කළ යුත්තක් ඉතුරුලා නැහැ. සීල ශික්ෂා සමාධි ශික්ෂා පරිපූර්ණ කරලා තියෙනවා. කටකරණීයෝ කියලා කියන්නේ මනුස්සාත්ව භාවයේ ලැබුක විසින් කළ යුතු උත්තම කෘත්‍ය කොට නිම කරලා දෙක. වැඩ හමාර කරලා දෙක. බය ඔහිත භාරෝ කෙලස් බර බහා තබන ලද්දේ. ආය මනුෂ්‍ය වශයෙන් හෝ පරිඋත්තාන වශයෙන් හෝ වීතික්කම වශයෙන් කෙලස් නැහැ. ඔහිත භාරෝ අනුපත්ත සදත්තෝ ස්වార్థය තමංගේ අර්ථ සිද්ධිය ක්‍රමයෙන් පත්තු අනුපත්ත සදත්තෝ ක්‍රමයෙන් ඊතාමත්ම දූෂිත වෙච්ච අසුතවත් පු탁ජනක තැන ඉඳලා සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙලා ඒ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා සම්පූර්ණ කරලා දැන් ස්වార్థයට පත්ලා සදත් සත්ත්‍යයට පත් වෙනවා. ඒ නිසා අනුපත්ත සදත්තෝ පරික්ෂීන භව සංයෝජනෝ භවයට බැඳෙන නැවතත් අර ඉපදෙමින් මැරෙමින් අසුතවත් පු탁ජනෙක් බවට පත් කරන මේ සංයෝජන හැකිලි කොකු ගැට ගලවලා සංයෝජන අයින් කරලා තියෙන්නේ සම්මදඥා විමුක්තිය. ආඥා විමුක්තියට නැත්නම් හේතුඵල පඤ්ඤාඵල විමුක්තියට මනාකොට පැමිණලා දා වූ උත්තමයන්න් වහන්සේ විඤ්ඤාතය අඳුරගට තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් හොඳ කංස ලෝහ භාණ්ඩයක් අරගෙන අපි කියමු ගාන්ටාරයක් කියලා. ඒ ගාන්ටාරයට තට්ටු කරනකොට ඒ ගාන්ටාර ලෝහය පෙන්නනවා තමන්ගේ අඬෙන් ඒකේ තියෙන කිංකිණි නාවේ නාදයෙන් පෙනෙන ලෝහය හොඳයි, ගාන්ටාරය හදලා තියෙන හොඳයි, ගහන එකන ගහන්න දන්නවා. එතකොට මේ ශබ්දෙන් කියන්න පුළුවන්. ඒ අනුව ඒ ගාන්ටාර ලෝහයේ තියෙන විශිෂ්ටත්වය තට්ටු කරලා තමයි දැනගන්න පුළුවන්. එනිසා හැම අසුතුවත් පුතක් ජනේක්ම තමයි තට්ටු කරපුවාම එයාගේ නිකුත් වෙන ශබ්දෙන් කිය හැකි මේ මනුස්ස කවුද. එහෙම නැත්නම් එයා තට්ටු කරලත් පෙන්වන වෙලාවල් එනවා. නමුත් මේ පැලිරගිය කංශ භාණ්ඩයක් ගත්තොත්, එහෙම නැත්නම් පැලිච්ච කඩතොළු වෙච්ච ගාන්ටාරයක් ගත්තොත්, ඒකට තට්ටු කරපුවාම ඒකේ ස්වභාවය පෙන්වන ගතිය නෑ, නිකම් බොල් සද්දයක් වෙන්නේ. නැවත නැවත ගහන්න උනන්දු කරවන්නේ. ගහණෙක් කරාට එහෙම එපා වෙනව නතරලා නිකන්. එයා තදබල වූ සත්සුතවත් පුතග්ජනයා තමන්ගේ ගතිය එයත් එක්ක කරන සෑම ක්‍රියාවකදීම දකින්න වාරයක් පාසා, අහන වාරයක් පාසා, ගන්ධ රස පාසා, විදින වාරයක් පාසා, හිතට එන ධර්මතාවයක් පාසා ඔහු තමන්ගේ ස්වභාවය, ස්වභාවය කියලා කියන්නේ සන්නා භාවය, දිට්ඨි භාවය, මාන භාවය, එහෑම ක්‍රියාවකින්ම වගුරුවන රහතන් වහන්සේට එහෙම එකක් ඇත්තේ නැහැ. ඒක නිසා කොච්චර වටිනා කංශ ලෝහ භාණ්ඩයකින් නැත්නම් හොඳ ගාන්ටාර ලෝකෙන් හදලා තිබ්බත් ඇලිරක් ගියාට පස්සේ ඒකේ විශිෂ්ට කිංකිණි නාදයක් පවත්න්නේ නැහැ. සාමාන්‍ය සද්දයක් ඇති කරලා තියෙනවා. ඒ නිසා කාටවත් ඇත්ත එක තට්ටු කර කර ඉඳ හිටින්නේ නැහැ. එතකොට දෙන සද්දෙත් උත්කෘෂ්ඨ භාවයක් පෙන්වන්නට හදන්නේ සාමාන්‍ය ලෝහයකට ගහපු සද්දේ තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේලා අතුරු සම උපාරම්භ නැහැ. එකට එක කියමනක් නැහැ. ඉතින් මෙතනදිත් පේන තියෙනවා රහතන් වහන්සේ ඒ නිසා හිතර ධර්මතාවයක් වැඩිච්චාම උන්වහන්සේ ධර්මතාවේ සාමාන්‍ය පෘථග්ජන වගේම දන්නවා. දැකලා තමන් දැනගෙන හෝ නොදැන වංචනික හෝ ෂට මායාවි ගති නිසා තමන්ගෙන් නිකුත් වෙන ප්‍රතිචාරය ආපු ධර්මතාවයට වැඩි යමකින් තමයි ප්‍රතිචාර කරන්නේ. ඒකට මොකක් හරි දෙයක් එකතු කරනවා. එක තණ්හාව එකතු කරනවා, එක දෘෂ්ටි එකතු කරනවා, එක මාන්නය එකතු කරනවා. එකතු කරපු ගමන් පිට වෙන සද්දෙන් කියන්න පුළුවන් අසුත් මේ රහතන් වහන්සේට හෝ බුදුජාණන් වහන්සේට මේ පුද්ගලයා මේ ප්‍රතික්‍රියාව කරේ තණ්හාවෙන්ද මාන්නෙන්ද දික්තියෙන්ද කියලා. ඉතින් ඒ නිසා සරුවචනන්සේ ඒ අන්තය හොඳට දිනු කරපු නිසා උන්වහන්සේට ආශය අනුසය ඥානෙ තියෙනවා. යම් කිසි කෙනෙක්ගේ කතා කරනට හැසිරෙනකොට ඒ පුද්ගලයාගෙන් නිකුත්නේ ප්‍රතික්‍රියාවෙන් තමයි දැනගන්නේ මේ පුද්ගලයා මේ මොහොතේ ඉන්නේ මොන මානසික තත්ත්වෙද කියලා. රහතන් වහන්සේගේ එහෙම එකක් නැහැ. මොකද කැඩිච්ච කංශ භාණ්ඩයක් වගේ කොච්චර වටිනා ලෝහකින් කරත් නිකං බොල් ලෝහකින් කරත් එන සද්දේ නැහැ. අය තමන්ගේ ගතිය මේ ප්‍රපංච පිළිබිඹු කරන ගතිය නිප්‍රපංච භාවයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ රහතන් වහන්සේට විඤ්ඤාතය විඤ්ඤාතේ වශයෙන් විශිෂ්ට ඥානයක් තියෙනවා. නමුත් ඒක කොහොමඩක්වත් ආශිර්වාදයෙන් ලැබිච්ච එකක් නෙවෙයි, අනුපත්ත සදත්ව ක්‍රමයෙන් ලබාගෙන තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ සංසාරෙට ප්‍රධාන වශයෙන් බඳින රාගේ නැමැති, ද්වේෂේ නැමැති, මෝහේ නැමැති කියන මේ සංකිලේශ භාව ගත්තොත් රහතන් වහන්සේත් අන්ධ පෘථග්ජනයෙක් වශයෙන් බණ භාවනා කරන කාලේ, එහෙම නැත්නම් සාසනයට දීලා ගත කරන කාලේ, මුලින් මුලින් සීල ශික්ෂා වේදිලා ඉන්න කාලේ එතුමටත් සිද්ධ වෙනවා මේ නිතර පවතින තද කාම රාග තුල රාගයෙන් ඇතිවෙන්නා වූ ආදීනව දැකලා සීල මට්ටමින් එක්කෝ කාමේසු මිච්ඡාචාරායක නතර කරලා තුන්වෙනි ශිල්පදේ රකින්න. එහෙම නැත්නම් Brahmacharya අබ්‍රහ්මචර්යාව දුරු කරලා Brahmacharya වශයෙන් Brahmacharya ජීවිත ගත කරනවායි කියලා කියන්නේ රහත් වෙලා නෙවෙයි. රහත් වෙන්න ඉස්සර වෙලා මේ කාමච්ඡන්දේ නැමැති ඝන බහල සංසාර දුකක් ඇති කරන මේ බලවත් කිලේශය විචික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව, උල්ලංඝනය වෙන්න දෙන්නේ නැතුව, තව කෙනෙකුට කරදරයක් වෙන්න දෙන්නේ නැතුව අරසා කිරීම සීලේදී කරන්නේ ලুকু සද්ධාවකින්. සර්වචනාංශයේ ධර්මය සංඝයා ගැන සීලයේ ගැන සද්ධාවකේ ඒක රබර් බෝරයක් අල්ලගෙන වතුරයට හිර කරගෙන ඉන්නා වගේ කාම ඡන්දේට ගොජ දාලා ඉන්න දෙන්නේ. හැබැයි කාමච්ඡන්දේ නැතුව නෙවෙයි විචික්‍රමණය වෙන්න දෙන්නේ. ඊට පස්සේ පරිවෘත්තාන මේ උල්ලංඝනය වෙන්න දෙන්නේ. දීලා ඊම කරගෙන ඉන්නකොට ඒකේ සාර්ථකත්වයක් පේනවා නම් එතුමට පැහැදිලිව පේනවා මේක මේ වෙලාවේ විචික්‍රමණය නොවුනට උල්ලංඝනය නොවුනට ඇතුලේ විචික්‍රමණය වෙන්න තරම් පරිවෘත්තාන කෙලස් තියෙනවා. සීලියත් මහලුක දෙයක් නමුත් ඒ සීලයේදී පරිවෘත්තාන කෙලස් තියෙන හැඟීමක් තියෙනවා නම් වෙන අනුපත්ත සදත්තෝ කියන ස්වార్థය සලකන කෙනා අනිවාර්යයෙන්ම ඊට යට තියෙන ඒ පරිවෘත්තාන කෙලස් පිළිබඳ සැලකිලිමත් වෙනවා. බරපතල සතුරා සතුලගේ බරපතල ලැබුගිනි මට්ටම නැතර කරාට පස්සේ ගින්න තව තියෙනවා නම් ඉතුරු ටික නිවෙන කම්ම කටයුතු කරනවා වගේ කටයුතු කරනකොට අපි කියනකට චිත්ත භාවනායි කියලා. ඒක සාමාන්‍ය සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනා කොටසදී සඳහන් වෙනවා. සරාගං වා චිත්තං සරාගං වා චිත්තංติ පජානාති විතරාගං වා චිත්තං විතරාගං වා චිත්තංติ පජානා. මම ඒක කුසල ඡන්ද මේ කාම ඡන්ද කියන නැත්නම් කාමයේ පිළිබඳව කියන එක කෙලේශයක් කරන කතා කරන්නේ. කාම මිත්‍යාචාර භ්‍රමචර්ය වශයෙන් සිල්වදෙන් රකින්නවා චිත්ත භාවනා සමාධි භාවනා වශයෙන් සරාගං වා චිත්තං සරාගං වා චිත්තංติ පජානාති කියලා තමන්ගේ හිතේ අර විතික්‍රමණය වෙන මට්ටමට නැති වුණත් ඉස්ත්‍රියාවක් පුරුෂයන් කෙරේ පුරුෂයෙක් ඉස්ත්‍රියාවක් කෙරේ රාගය හිතක් පහළ වෙනවා නම් මේ දැනගත්තට පස්සේ අසුභ භාවනා වඩලා එහෙම නැත්නම් නව ජීවිතික පබ්බ වාසයේ වඩලා සමහර විටක මරණානුස්සතිය වඩලා සරාග හිත ආවට පස්සේ ඒ සරාග හිතට ප්‍රතිනිධිය ප්‍රතිවිෂ වාසයේ අසුභේ වඩන්න දාන ඒ වගේම විතරාගං වාහිතං කියලා වෙලාවට මට රාගේ නැහැ කියලා දැනගත්තම ඒකත් දැනෙනවා. ඉතින් මේක අනික් අපි ද්වේෂ ගැන කතා කරනවනම් මේත් එක්කම සමාන්තරව කියන්න පුළුවන් සදෝ සංවාචිත්තං සදෝ සංවාචිත්තං ච පදානාති විතදෝ සංවාචිත්තං විතදෝ සංවාචිත්තං ච පජානාති. ඒතොර ද්වේෂේනන්ත මට නිතර තියෙන කියලා දැනගත්තද සීල වශයෙන් සතුම් මැදි මොහරකම් කිරීමෙන් වලකින් අධිෂ්ඨාන කරගන්න සමාධි වශයෙන් මෛත්‍රී භාවනා කර. කරලා මේ මතුවෙන ද්වේෂය දැනගෙන ඊහා සමාන ප්‍රමාණයකයි මෛත්‍රී වන්නකොට ද්වේෂ නැති කරන්න පුළුවන් බව දාන්න. මේ විදිහට ඒ ක්ලේශය පරිඋත්ථාන මට්ටමට සංසිඳුවා ගැනීමට ශක්තිය ඇති ක්‍රමවේදයේ දන්න කෙනාට අපි කියනවා සමත භාවනා සමර්ථය කියලා. සමත භාවනා සමර්ථ කළාට මෙතනදී කරන්නේ රාගේ මතුවෙනකොට අසුභ භාවනා වඩලා ඒක යටපත් කරනවා. ද්වේෂය මත වෙනකොට මෛත්‍රී භාවන කළ යටපත් කරාට ද්වේෂය මත වෙන මූල ස්වභාවය ඉතුරු වෙනවා. ඒ නිසා ඒ කෙනාට ධම්මානුස්සතිය වඩනකොට ධම්මානුස්සති වෙලාවේ විශේෂයෙන්ම සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං සන්තිමී අච්ඡත්තං කාමච්ඡන්දෝති පජානාති කියලා තමන්ගේ හිතේ අර්ථයන් දැඩි වගුරුවනතුරු තෙත් කරවන සුළු කාමයක් නැති වුණාට ඉතින් නීවරණ මට්ටමේ කාමයක් නැති වුණාට කාමය කියන මූලික අනුසේ ශක්තිය නැති කරලා නැති නිසා ඒක මතුවෙනකොට මගේ సంతානෙ දැන් කාමච්ඡන්දේ කියනවා කියලා දැනගන්නවා. ඒ වගේම අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පදාන. තමන්ගේ හිතේ කාමච්ඡන්දේ නැති වෙලාවල් දැනගන්න පුළුවන් නැති වෙලාවෙදී දැනගන්නවා. අනුප්පන්නං වා කාමච්ඡන්දං උප්පාදෝ හොති තංච පදාන. කාමච්ඡන්දේ නැති තැනක කාමවස්තුවක් දැකලා මෙන්න දැන් කාමෙමත් වෙනවා කියලා එක දැනගන්න. උප්පන්නෝ කාමච්ඡන්දං අනු අහිනෝ හෝති තංචපජා. කාමච්ඡන්දේ තිබිලා එක්කෝ සීලයේ අදිෂ්ඨාන කරලා. එහෙම නැත්නම් අසුභ භාවනා කරලා. එහෙම නැත්නම් කාමච්ඡන්දේ වශයෙන් කිලිම මුණ දීලා ඒකේ හටගන්ම අර ආරම්භදී බලාන ඉන්නකොට ඒ පුද්ගලයාට වාසියක් හම්බ වෙනවා. මේම හට ගන්නා දෙයක් උච්චතාවයට යනකම් කාමයෙන් තෙත් නොවි ඇති ඇටි වශයෙන් බලන ඉන්නවනම් ඒ කාමයේ අදාළ හේතු ධර්ම නැතිවීමෙන් ඡය වී යන ආකාරය කාමයාගේ බැස යෑම ලැබ වීම නිරෝධය දැක ගන්න පුළුවන්. අන්න එමෙ නිරෝධය කාමච්ඡන්දය යටපත් කළා නෙවෙයි සීලෙන් අදිෂ්ඨාන කළා නෙවෙයි ඇති වෙන දේ නැති වෙනවා කියන අදහසෙන් දකින්නකට අපි කියනවා මුලමදාක දැකීම නැත්නම් විපස්සනා. එතකොට මේ පුද්ගලයා පුංචි පුංචි කාමච්ඡන්ද එනකොට ඉස්සර වගේ කලබල වෙලා අසුභාන කරන්න යන්නේ නැහැ. නැත්නම් සීලාදිෂ්ඨාන කරන එක මත රඳාපවතින්නේ නැත්නම් ඔන්නේ ඒ දෙක යට තේන පුංචි පුංචි කාමාශාවල් එන්නා. එන්නර්ලා ඒකේ මුල මැදාක වශයෙන් බලනකොට පුංචි පුංචි කාමාශාවන් යටපත් කිරීමේ ශක්තිය ප්‍රතිශක්තිය විපස්සනායි වැඩ. එතකොට අදිෂ්ඨාන ශක්තියක් වෙනා මේ ටෙඩිය ටිකක් වැඩි කාමච්ඡන්දයක් වුණත් එන්න ඕනේ කියලා කරගෙන 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 යනකොට යාගේ අනුසේ වශයෙන් හෝ කාමච්ඡන්දේ ඉඳ තිනේව ගිවා දැමීමක් සිද්ධ වෙලා දවසක උපමන්නම් වා කාමච්ඡන්දං පහීනෝ හෝති පහීනං වා කාමච්ඡන්දං ආයතින් අනුප්පාදෝ හෝති. මේ පහව ගියා වූ කාමච්ඡන්දේ නැමැති මේ කෙලේශය කුණ ආයනං එන්නේ නැහැ කියලා නැති නොවෙනා තාලෙට නැවත මතු නොවෙනා තාලෙට නැති වෙලා යන වෙලාවක් දක්නවා අපි ඒකට කියනවා මාර්ග ඥාන අවස්ථාව කියලා ඵල ඥාන අවස්ථාව කියලා. ඒක සාමාන්‍යයෙන් කාමච්ඡන්දය ගැන කතා කරනකොට නම් හරියට ඊට සිද්ධ වෙන්නේ අනාගාමි මාර්ග ඥානය. රහතන් වහන්සේ එකක් දැකලා තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේට කාමච්ඡන්දේ නොනිනව නෙවෙයි කාමච්ඡන්දේ ආවට පස්සේ ඒ කාමච්ඡන්දේ අවස්ථා තුනක් ලාමක අවස්ථාව, මධ්‍යම අවස්ථාව සහ ගොරෝසු අවස්ථාව, එහෙම නැත්නම් අනුසය කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස්, වීතිකමකේ ඒ තුනට ආයුධ තුනක් තියෙනවා. ඒක නිසා කාමච්ඡන්දේට වැඩි කාමච්ඡන්දේට එච්චරම යටත් වෙන බය වෙන ගතියක් නැහැ. ඒ නිසා කාමච්ඡන්දේ ආපුවාම මේ ආයුධ නැති එක්කන එක්කෝ කාමෙන් තෙත් වෙන නැත්නම් කාමයට වෛර කරනවා. මෙන්න මේ කාමච්ඡන්දේ ආවට පස්සේ කාමෙන් තෙත් වෙන ගතිය හෝ කාමයට වෛර කරන ගතිය තමයි මෙතන විඤ්ඤාතය කියලා සඳහන් කරන්නේ. කාමේනමිති ධර්මතාවයේ හිතට ඇවිල්ල වදිනකොට ඒ කාමේ කාමේ වශයෙන් අඳුනගන්නේ නැහැ, එක්කෝ ඒකට ආශ කරනවා. කාමයේ ක්‍රියාවට ආ වූ කාමයට ඇත්තා වූ කාමරාග අනුසය නිසා මට මේක දවල් එළියේ කරගන්න බෑ, ඒක නිසාම හීනෙන් හරි කරගන්න. එහෙම නැත්නම් වංචනිකව හෝ කරගන්න, වංකව හෝ කරගන්න ඕනේ කියලා ඒ කාමය තනවාගෙන. එහෙම නැත්නම් මවැන්නෙකුට මේ කාමච්ඡන්දේ ආවා මේක හොඳ නෑ කියලා කාමච්ඡන්දේට ද්වේෂ කරනවා. මෙන්න මේ විදිහට කාම අරමුණක් ඉදිරියට ආවට පස්සේ ඒ කාම අරමුණට එක්ක රාගේ එක්ක ද්වේෂය ඇති කිරීම, එහෙම නැත්නම් හිතෙන් ඇති කරන මේ ප්‍රතික්‍රියාවට තමයි විඤ්ඤාතය කියලා කියන්නේ. ඒ රහතන් වහන්සේ ඒක හොඳට දැකලා තියෙනවා. ඒකත් තාමත් ඇති නොවෙනවද කියලා කියන්නත් බෑ. නමුත් ඒක ඒක වශයෙන් දන්න නිසා රහතන් වහන්සේ ඒකට වාල් වෙන්නේ නෑ. ඒ විඤ්ඤාතේ රහතන් වහන්සේගේ වාල් භාවයට පත් වෙනවා. විනිසා රහතන් වහන්සේ මේ විඤ්ඤාතං මේ චිනමයි මේ ඇතිවෙච්ච කාගයක් ඇතිවන්ට රාගයට ඇති ආශාව හෝ ද්වේෂය විතර ඇඳ තියෙන වෙන එකක් වෙන දෙයක් නැහැ. මේක මම කියාගන්නෙත් නැහැ, මගේ කියාගන්නෙත් නැහැ, මේකෙන් මම වෙනවා කියන්නෙත් නැහැ, මේක තමයි මම කියලා කියන්නෙත් නැහැ. ඒ මොකද උන්වහන්සේ ඒක සීලයේ මට්ටමින් දැකලා තිනවා, සමාධි මට්ටමින් දැකලා තිනවා, ප්‍රඥා මට්ටමින් දැකලා තිනවා. ඒක නිසා කාම රාග ආදී ඒ බරපතල කෙලෙස් තුන ගත්තත් රහතන් වහන්සේටත් ඒ කෙලෙස් නොවනව නෙවෙයි. විඤ්ඤාතං විඤ්ඤාතතෝ අභිඤ්ඤාය කියලා කියනවා. මෙතන මේ විඤ්ඤානේ විඤ්ඤාතය ඇතිවෙන්න කාම හේතු වෙන්නත් පුළුවන්, ද්වේෂ හේතු වෙන්නත් පුළුවන්, පඨ වියාපෝ තේජෝ වායෝ ආදී වෙන දෙයක් හේතු වෙන්නත් පුළුවන්, රූපය ශබ්දය ගන්ධය රසය මොන දෙයක් ඇති කරත් ඒ මතු වෙන දෙයට කැමැත්ත හෝ අකමැත්ත. ඒක ස්වභාවික ධර්මතාවය. රූපං දිස්ස චක්කුණා රූපං දිස්සා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං. සෝතේන සද්දං සායිත්වා සුත්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං. ගන්ධේන ඝාණං ඝාණේන ගන්ධං ගහයිත්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං. මේ විදිහට හැම ඉන්ද්‍රිය ධර්මයකටම අදාළ බාහිර ආතනත් එක ගැටිච්ච ගමන් ඒ ඇති වෙන පෙනීම තුළ, ඇසීම තුළ, ගන්ධ රස පහස තුළ අනිවාර්යයෙන්ම අසුතවත් පුතක්ජනයට නැත්තම් සීක පුද්ගලයාට මනාපමනාප දෙක පහළ වෙනවා. මේ මනාපමනාප දෙකට තමයි මෙතන මේ විඤ්ඤාතය කියලා සඳහන් කරන්නේ. ඉතින් මේක හුඟක් වෙලාවට විඤ්ඤාණය කියලා පටලවා ගන්න වෙලාවක් තියෙනවා. නමුත් මේ අපේ මජ්ක්‍ධිම නිකායේ වගේ සූත්‍රවල විඤ්ඤාතය විඤ්ඤාතේ වශයෙන්ම සඳහන් වෙලා තියෙනවා. මේ නිසා මේක විස්තර කිරීමට යන අටුවාචාරින් වහන්සේලා මේකදී හරි සංකීර්ණ ක්‍රමයකට තමයි විස්තර කළ දෙන්න හදන්නේ. ඒක හරිද වැරදිද කියන්නේ අපි දන්නේ නැහැ. නමුත් ඒකෙන් පේනවා මෙතන කොච්චර විපිරියාශයක් විපල්ලාශයක් එහෙම නැත්නම් සූක්ෂම දෙයක් වෙනවා. ඒකදී කියනවා ඇහැට රූපයක් දක්ින් අපි හිතනවා අපි හිතමු කැපී පේන විදියට පෙන්නකොට බත්‍රය යවන වයසේ පසු වෙන පුරුෂයෙකුට ඒහා සමාන මැද වයසේ ලදරුව ලපටි වයසේ ඉන්න මහතත් නැති කෙට්ටුත් නැති කළුත් නැති සුදුත් නැති උසත් නැති මිටිත් නැති මැද වයසේ අවුරුදු 16ක් 20 ගණනක් අතර වෙන කාන්තාවක් දකිනකොට මේක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විශේෂයෙන්ම සිත් පැහැර ගන්න අවස්ථාව විදිහට. ඒක කෙරෙහි මනාපමනාප පහළ දකින්න රූපේ ඒ අර මධ්‍යම වයසේ මධ්‍යම රසයේ මධ්‍යම ප්‍රමාණයේ ඉන්න ස්ත්‍රියාව. ඒ රූපේ වදින නිසා ඒ ශබ්ද අහන, ගඳ බලන, රස බලන, හිතන දේවල් අමතක කරලා රූප බලන්නේක් බවට පත් වෙනවා. මොකද ඒ වෙලාවේ හැටියට පේන තියෙන වැඩියෙන්ම සිත් පහරන, සිත් පැහැර ගන්න වටිනා දේ ඒකයි. ඒ නිසා පළවෙනි මතාවට ඒ චිත්ත වීතියක් දුවනකොට මේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන මේ සබ්බ චිත්ත සාධාන චෛතසික 15 ස්පර්ශයක් තමයි ඇති වෙන්නේ. අර රූපය ඇවිල්ලා ඇහැට වැදිලා ඇහි හිත පහළ වෙලා ස්පර්ශේ පහළ වෙනවා. ඒ ස්පර්ශේ පහළ වෙනවත් එක්කම ඊගාවට එන චිත්ත වීතියේදී ඕනනම් පුළුවන් අපිට සද්දයක් අහන්න, ගඳක් බලන්න, රසක් බලන්න, පහසක් ලබන්න. මොකද චිත්ත වීතිය එකින් එක එකින් අලවල වගේ තිබුණාට ඒව එකිනෙකට වග වෙලා නැහැ. නමුත් ඒ රූපේ සිත් පැහැර ගන්න එකක් නම් අපි අනිවාර්යම චේතනාවක් පහළනවා මේ රූපෙම අනේ මට තව චිත්තක්ෂණයක් දිගට බලන්න ලැබේවා කියලා. එතකොට මේ දෙවෙනි චිත්ත වීතියේදී ස්පර්ශිනේ මුල් වෙන්නේ චේතනාව. චේතනා මුල් කරගත්ත චිත්ත විද්‍ය පහෙන්. එතකොට මේ චේතනාවත් එක්කම අර ඉස්සෙල්ලා රූපේ දකින්නකොට මේ දෙවෙනි සැරේ බැලීම තරම් ඇතිවෙච්ච ආශාවෙන් තෙත් වෙච්ච එනසම් කාමරාගානුසයෙන් තෙත් වෙච්ච හිතකින් තමයි දෙවෙනි චේතනාව පහළ වෙන්නේ මේ රූපයෙන් මට බලන්න ලැබේවා. එතකොට දකින්නේ ස්ත්‍රී රූපේ නෙවෙයි ස්ත්‍රී රූපේට ඇතිවෙච්ච රාගයත් එක්කමයි පෙඟිලා. අන්නේ පෙඟීමත් දකින්නවත් එක්කම හිත කියන්නේ රූපේ දකින්නයි කියලා තමයි. නමුත් මේ වෙනට රූපෙට වැඩිය යමක් තියෙනවා. මොකද හේතුව අපේ මේ රූපේ කෙරේ තියෙන ලැබැඳියාව නිසා තමයි දෙවෙනි වතාවටත් ඒක බලන්න ඉල්ලන්නේ. ඒක සිද්ධ වුණොත් දෙවෙනි වතාවට අපි දකින්නේ අපේ ලැබැඳියාවෙන්, අපේ ආලවට්ටමේ, අපේ වර්ණ ගැනීමෙන්, අපේ ආශයෙන්, අපේ අනුසයෙන් දෙත්වෙච්ච හිත. හිතකින් දකින්නේ. එතකොට ඒ දකින්නේ ප්‍රകൃතියමත් නෙවෙයි. ඊට පස්සේ මේ තමා විසින් දැන් මේකට එකතු කරන ලද විඤ්ඤාතයක් තියෙනවනේ මේ ස්ත්‍රී රූපේ මට නැවත නැවත දකින්න වෙනවා හොඳයි. මේක මේ වෙලාවේදී ෆොටෝ එකකට ගන්න තියෙනවා හොඳයි. වීඩියෝ කර ගන්න තියෙනවා හොඳයි. මේක හොඳට ලොකු කරලා තියාගන්න හොඳයි කියලා ඉන්දිකෙන් දිගට දිගින් තිරිචිලි පහළ වෙන්නේ අර ආශාව නිසාමයි. ඒ නිසා මේ දකින්නේ නিত্য සුඛ සුභ නැත්නම් නිමිත්තක් ගායි ව්‍යංජනක් ගායි වෙනවා. මේක නිමිටි කරනවා කියන්නේ චිත්තක්ෂණ දෙකක්වත් පවතිවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැත්නම් නිමිටි කරන්න බෑ අපේ හිතට. ඒ කියන්නේ පළවෙනි වතාවටම ආපాతගත වෙන වෙලාවේදී ස්පර්ශය මුල් කරගෙන චිත්ත වීදියට මේ රූපේ රස විඳින්න බෑ. ඒකෙන් කරන්නේ ඇහැ කන දිව නාසය වහලා කනට හිත දාන එක විතරයි. ඇහැට හිත දාන එක විතරයි. ඊට පස්සේ ඇහැ නැවත නැවතත් මේ රූපේ බලන් යනකොට තමයි රස විඳිනේ කරන්න පුළුවන්න්නේ වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ව්‍යංජන අනුව්‍යංජන වශයෙන්. මෙන්න මේ යම් විදියකට රූපයක් දැකලා නිමිත්තක් ගායි හෝතු හෝති ව්‍යංජනක් ගායි හෝති වුණොත් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වෙනකොට ඒ රූපෙට බැඳීමක් ඇති වෙලා ඉවරයි. ඊට පස්සේ අපි දකින්නේ ව්‍යංජන අනුව්‍යංජන සහිතව. නමුත් මේ ව්‍යංජන අනුව්‍යංජන සියල්ලම ස්ථිරයි. නිට්යයි සුඛයි සුභයි කියන මංගල දර්ශනයෙන් බලන්න. නමුත් ධර්මතාවයේ වශයෙන් මේ දේවල් නිට්ය සුඛ සුභ නැති නිසා ඒව පෙරලි වලට පත් වෙනවා. විපරිණාමයට පත් වෙනවා. මේ විපරිණාමයටපත් වෙනකොට ඒක ඉෂ්ඨිත වේවා නිට්ටි වේවා සුඛසෝද වේවා කියන හිත පෙලෙන්න පටන් ගන්නවා. ඇත්තටම රූප වෙනස් වෙන එකට පෙලෙනවා නම් ඒක සාධාරණයි. දැන් මේ වෙනස් වෙන්නේ ඉස්තර කරගන්න හදන්නේ රූපේ නෙවෙයි තමන් විසින් ඒ රූපේට වගුරුවන ලද ආරූඪ කරන ලද කාම තණ්හාව කාම ආසවය නිසා ඇතිවෙච්ච නිත්‍ය සංඥාව සුඛ සංඥාව සුභ සංඥාව ඉස්තර කරන්න හදන්න. නමුත් ඒක වෙනස් වෙනකොට ඒ සංඥාව ඇති කරපු විඥාතිය ඇති කරපු මනුෂයා දුකටපත් වෙනවා. මං හිතපු දේ හිතපු තාලෙන් වෙන්නේ නැහැ. මේක ආණ්ඩුමට්ටු කරන්න බෑ. මේක වෙනස් වෙන තත්ත්වයකටපත් වෙනවා. මේක පෙළෙනවා. මට ඕන කළ තැනක පෙළෙන්නේ නැතුව ස්ථිරව තියාගන්න කියලා ඒ ඇති කරපු විඥාතය තමයි විපරිණාමයට යන්න දෙන්න කැමති නැති වෙන්නේ. නමුත් ධර්මතාවය යන විපරිණාමයටපත් වෙනවා. පත් වෙනකොට දුකක් ඇති වෙනවා. ඒ දුක මගේ කියලා ගන්න. නමුත් රහතන් වහන්සේ මේ ශේක පුද්ගල අවස්ථාවේදී උන්වහන්සේ පුරුදු කළ තියෙනවා චක්කුණා රූපං දිස්සා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං කියන එක බුදු වචනේ අහලා තියෙනවා. එහෙම නැත්නම් න ව්‍යංජන න නිමිත්තක් ගායියෝ හෝති න ව්‍යංජනක් ගායියෝති කියලා පුහුණුවක් කරලා තියෙනවා. මේ ගන්න රූපය නිමිති කරන්න එපා. චිත්තක්ෂණ දෙකක් එකට පවතින දෙයක් කියලා හිතින්ම හිතන්නත් එපා. අනුව්‍යංජන ගන්නත් එපා. මේකේ නිකට කොහොමද, නල කොහොමද, hina වෙනකොට කොහොමද, අඬනකොට කොහොමද කියලා ව්‍යංජන අනුව්‍යංජන ගන්නත් එපා. යත්වාදි කරන මේ තන් අසංගතම් විහෙරත්තං කුප්පජ්ජති පාපක අකුසල ධම්ම තස්ස සංවරය අපජ්ජති. යම් ආකාරයකින් මේජ නිමිති ගන්න ගියොත්, ව්‍යංජන අනුව්‍යංජන ගන්න ගියොත් මේ රූපය හේතු කරගෙන යම් පාපක අකුසල ධර්ම පහළ වෙන්න පුළුවන් නම් ඒක නොවීම පිණිස සංවර වෙනවා කියලා කියන්නේ මේ රූපය මත නෙවෙයි කෙලස් පහළ වෙන්නේ රූපය මත අපි ඇති කරන මේ අවියං ආඩම්බර මත විඤ්ඤාතය මත. එහෙම නැත්නම් ඒ වගුරුවන අනුසය ආශව ධර්ම මතයි. අනිවා මතු නොවීම පිණිස රූපයක් බලනවා 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 දකින්නවා 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 කියලා මෙනෙහි කරනකොට ඒ රූපය මතින් අර රූපේ නැති කරන්න අපිට බෑ. නමුත් රූපේ මතින් ඇති වෙන්න පුළුවන් යම් ආකාරයක විඤ්ඤාතේ පදනම් කරගත්ත රාග දෝෂ මොහෙන්ද තියෙනවනේ නැති කරන්න බැරි වුණත් ඒක ඇති වෙන හැටි පිළිබඳ යාන්ත්‍රණය දැකගැනීමේ ශක්තියක් තිබිච්ච නිසා තමයි මේ හේක උත්තමනාසේ රහත් වුනේ. ඊචා රහතන් වහන්සේටත් අර වගේ මධ්‍යම වයසේ ඉන්න බත්‍ර යවුන ස්ත්‍රියාවක් දැක්කොත් පුරුෂයෙක් වශයෙන් යර වාගෙම අවශ්‍යතාවයන් පහළ වෙනවා. එහෙම නැත්නම් ඒ දැකීම පහළ වෙනවා. දැකීම පහළ වෙනවත් එක්කම පුරුද්දට ඒක පිළිබඳව අසංගතං විහරන්තං පාපක කුසල ධම්මා අපජ්ජති සංවරයෙන් තොරව මතුනන මෙන්න මේ ಜಾති කෙලස් මේකෙන් පහළ වෙන්න ඉඩ තියෙනවා කියන එක පහළ වෙන්නේ ඉස්සල්ලාම දකින්න නිසා උන්වහන්සේට ඕනේ නම් මේ මනරම්ම්‍ය රූපේ තියෙනා වූ භයානකකම දැක ගන්න පුළුවන්. අනේ භාවනාවකින් තොරව බුද්ධ සරණක්, දහම් සරණක්, සංඝ සරණක්, සීලයෙන් තොර මිනිස්සයා මේක දැක්කට පස්සේ රාගය ඇති වෙනවා කියන එක මොකද කරන්නේ? බල්ලෙකුට බැල්ලිගේ කුක දැක්කට පස්සේ ඒක පිටිපස්සේ යනවයි කියන එකේ බලකන්න දෙයක් නැහැ. බලකන්න බෑ. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තමන් මේ ශික්ෂණය කරන කෙනෙක් වශයෙන් තමන්ට ඒ වගේ වෙනකොට මේ දකින්න රූපයේ නෙවෙයි මේක තියෙන එකට ආරෝඪ කරන අපිට බැල්ලිගේ කුක දැක්කට රාගයක් ඇති වෙන්නේ නැහැ. අපිට දැක්කින්ද වෙන තියෙන්නේ ඒකට අදාළද? ඒ වගේ එක එක්කන දකින්න දෙයින් රාගය ඇති කරන්නේ තමන්ගේ හිතේ තියෙන චේතනා මතින්, නැත්නම් තමන්ගේ හිතේ තියෙන අනුසේ මතින්, තමන්ගේ හිතේ තියෙන ආශෝ ධර්ම මතින් මිස රූපේ නෙවෙයි කියන එක තේරුම් අරගන්නවක ගාකමාරි. මොකද අපේ හිතේ ඒ තරම් සංසාරගතව දැන් මේ තියෙන ලෝකායත විෂයන් මතින් තත්ත්වගත කරලා තියෙන්නේ රූපයයි කෙලස් තියෙනවා කියන එක. විරහතන් ආශ්‍රේ සේක පුද්ගලික වශයෙන් රූපයේ නෙවෙයි කෙලස් තියෙන රූපේ දැකීමෙන් පහල කරන වගුරුවන මේ විඤ්ඤාතේ, මෙන්න මේ විඤ්ඤාතය රූපෙන් වෙන්කොට හඳුනා ගන්නවා කියලා කියන්නේ රූප ධර්මය බාහ්‍ය ආයතනය කියලා කියන්නේ පිටින් ඇවිල්ලා චක්කුද්්වාරයේ වැදින චක්කු විඥානයේ පහල කරන ධර්මතාවය. මේ විඤ්ඤාතය කියන්නේ ඇතුලේ තිබිලා පිටතට වැක්කෙන දේ. ඉතින් මේ පිටින් ඇතුලට එන එකයි ඇතුලෙන් පිටත එන එකයි මේ දෙක අඳුනා ගන්න බැරි නම් අසරණයි අනාතයි. මේ නිසා වෙන්නේ නැති සරුවචනාංශය මතක් කරන්නේ ආශ්වාස කරනකොට පිටින් ඇතුලට එන එකයි ප්‍රශ්වාස කරනකොට පිටුපිට ඇතුලේ තියෙන එක පිටත යන එකයි වෙන් කරලා හඳුනා ගන්න.
මේක ලේසි නෑ.
ගොඩනෙක් කියනවා ආශ්වාස ප්‍රශ්වාසය වෙන් කරන්න බෑ. මට දැනෙනවා විශේෂයෙන්ම සමතේ කරනාට කියනවා බලන්නත් එපයි කියලා. හුස්ම දන්නවනම් ඇති. නමුත් විපස්සනා කරනකොට කියනවා ආශ්වාසය කියලා කියන්නේ බාහිර තියෙන දේ ඇතුළට එන. සම්මතේ හැටියෙන්. ඊට පස්සේ ප්‍රශ්වාසය කියලා කියන්නේ පිටදී ඇතුළට තියෙන පිට දාන. බලන්න කියනවා මේ දෙකම නාසිකාග්‍රය හෝ උඩුතොලේ හෝ පිම්බි මැකිලින් වාසේ යනකොට මේ ඇතුල් වෙන එක පිට වෙන එකෙන් වෙන්කොට හඳුනා ගන්න පුළුවන්. මේක හරිම අමාරුයි. විපස්සනා කරනකොට මේ කියලා දෙන්න ගියාම ගොඩනෙක් මූණ ඇඹුල් කර ගන්නවා. හරි සංකීර්ණ කිරීමක් මේ කරන්නේ. මේ අනවශ්‍ය ප්‍රශ්නයක් මේ කරන්නේ. මෙව පුළුවන් ද මේ සෝපාකලා මෙව දැනගත්තද? එහෙම නැත්නම් පටාචාරාව වුණා දැනගෙනද මේ වෙලාවේ සෝවන්නුනේ කියලා ප්‍රශ්න අහනවා. නමුත් මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකේ තියෙන අභ්‍යන්තර ඉඳලා ඇතුළට බාහිරට යන එකක් බාහිර ඇතුළට යන එකක් මෙතෙන්දි සිද්ධ වෙන්නේ රූප ධර්මයක් වර්ණ රූපයක් චක්ෂු ద్వාරයට ආපాతගත වෙනවයි කියලා කියන්නේ පළවෙනි චිත්තක්ෂණයේදී සිදුවෙන පස්ස පංචයේ ධර්මවල ස්පර්ශය තමයි මුල්. ස්පර්ශයට හේතු වෙන්නේ බාහිර තියෙන රූපයයිල වදින එක. නමුත් ඒක නැවත බලන්න ඕනෑ කියන ආශාවත් එක දෙවෙනි සැරේ බලනකොට තියෙන්නේ ඇතුලේ තියෙන අනුසේ වශයක් ආශව වශයක් පංචනික ගතියක් ඡටගතියක් මායාවි ගතියක් එකට වගුරුවනවා. මේ දෙක දැක ගන්න බැරිකම නිසායි මිනිස්සු මේ බාහිර ලෝකයේ මට්ටම් කරන්න හදනවා. බාහිර ලෝකේ රාග දසුණින් අයින් කරන්න හදනවා. දුප්පතුන් නැති ලෝක හදන්න හදනවා. එහෙම නැත්නම් මේ ලෝකයා ශික්ෂණය ඉක්මීට ගන්න නම් මේක සඳහා වසංගත රෝගයක් තියෙනවා සදාචාරවාදී කියලා. සංශෝධනවාදී කියලා. ඒගොල්ලන්ගේ වැඩේම දකින්නකොට රාග ඇති වෙන දේවල් අයින් කරන්න හදනවා. ඒගොල්ලෝ හිතන්නේ මේ වස්තුවේ රාග තියෙනවා. ඕක තමයි සිද්ධාර්ථ කුමාරයාට උද්දෝතන රජුරු කළේ. කිසියම් හිටිද්දෙන දෙයක් පේන තිබෙන්නේ නැහැ. මොකද මේක දැකලා කලකිරෙයි කියලා. මොකද උද්දෝතන රජුරු හිතුවේ මේ කලකිරීම තියෙන්නේ රූපේ කියලා. එහෙම හිතන්න පුළුවන්. මොකද ඉස්ලාම් දාසේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳ පැවිදි දකින්නකොටම කලකිරීම ඇති වෙනවා. කොහොමද ඒකට ඡන්නට ඒක පහළ වුණා. ඡන්නත් ඒකම දැක්කා. ඡන්නත් දැක්කා ලෙඩෙක් මහල්ලෙක් මලකඳ පැවිදි. එතුමා කිව්වේ සිද්ධාර්ථ කුමාරට කියලා දුන්නා. මොකද්ද මේ කියලා හබ මේ තමයි ලෙඩෙක් මොකද්ද ලෙඩෙක් කියන්නේ ලෙඩෙක් කියලා කියන්නේ ඕක මිනිස්සුන් නැති වෙන එකක්. ඒකට මටත් වෙයිද එහෙනම් ආ මෙයාට කලකිරීම පානවා කියපු ඡන්නට බාලුනේ නැහැ. ඒ කීවැනි ඡන්න කලින් දැකලා තියෙන හිතයි කිව්වේ. කොයි එකෙන් හරි සිද්ධාර්ථ කුමාරයා ළඟ තිබුණේ පෙර නිමිති දකින්න පෙරම් පොරක හිත නිසා ඒකේ නිමිති උනාට ගත්තා ඒක මේ කලකිරෙන පැත්තට. ඒ වගේම තමයි දෙයක් දැකලා එකෙන් ගන්න නිමිත්ත ඡන්නකින් සිද්ධාර්ථ කුමාරයා වෙනස්. ඊටත් වැඩිය වෙනස් නිමිත්තක් තමයි ගන්න ඇති සුද්ධෝදන රජුගේ. මෙන්න මේ විදිහට නිමිත්තක් ගායි හෝති ව්‍යංජනක් ගායි හෝති කියන එක තමයි පොතක් යන ලෝකේ. මේක හොඳටම දන්න මනුස්සය තමයි ජනමාධ්‍ය කාර්යයයි වෙළඳ ව්‍යාපාර ප්‍රචාරක දැන්වීම කරන මිනිහා. ඒ මිනිහා දන්නවා මනුස්සර කොක්ක ගන්න හැටි. කොච්චර සදාචාරගති වෙන්න ගත්තත් වෙළඳ ප්‍රචාරක දැන්වීමක කාගේ කුප්පන ගතිය විශෙන් අවශ්‍යන ගතිය ලස්සනට පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරන්නේ පොඩ්ඩක් අතිශක්ති වශයෙන් තියෙන. ස්වභාවයේ පොඩ්ඩක් පන්නලා. ඉතින් ඒක එක්ක සදාචාරාත්මක නැති නිසා ඒක ලෝකෙ කියනවා වෙළඳ ප්‍රචාරක වශයෙන් කිව්වට කමක් නැහැ. ඒ ඇමරිකාවේ කියනවා තෙල් ජාතියක් මේ අප පුච්චන කොට ආප්පේ ගැලවෙන්න දානවනේ තෙල්. පැටියට තෙල් දානවා ඉස්සර අපේ අම්මලා කරන්නේ මේ පිටර කැල්ලක් අරගෙන පොට්ටු එක බැඳලා ඒක අතුල්ලනවා මේ ආප මිශ්‍රණේ වක්රණ ඉස්සර ඒක හොඳ ගැලවෙන්නේ. ඒ වගේ තියෙනවා මේ තෙල් જાතියක් ඒ තැටියට දානවා ස්ප්‍රේ කරනවා. ඒක යටින් ගහලා තිනවා මේ තෙල් නැත බය වෙන දෙයක් නැහැ කියලා. ඉතින් කවුරු හරි ගිහිල්ලා ඇහුවොත් මේ තෙල් විකුණන්නේ. අම කියන මේ එක සැරයක් මිලක කොහාට යන තෙල් ප්‍රමාණය මැරෙන්න තරම් ප්‍රමාණවත් නැති නිසා මේක තෙල් නැහැ කියලා කරනවා විකුණන්නේ. විකුණන්නේ තෙල්. යටින් ගහලා තිනවා මේක ෆැට් නැහැ. බයින දෙයක් නැහැ කොලෙස්ටරෝල් හැදෙන්නේ නැහැ. ඒ කියලා අපම කියනවා එක සැරයක් මිලක පුවා වෙන ඩෝස් එක ගණන් කරලා තියෙන්නේ ඒකේ කොලෙස්ටරෝල් ඇති කරන්නේ නැහැ කියලා. හැබැයි විකුණන්නේ තේ. මේ වගේ පාහර වැඩ කරන්නේ ඔය දිනුවල සම්මත රටවල ඉන්න විරඳ ප්‍රචාරවල අපෙත් එක්කයි. ඒකට හේතුව මොකද අපි මේ දෙයක් දකිනකොට ඇති දේ ඇති හැටියෙන් දකින්නට වැඩිය මගේ කම මාදුතු දේ නැත්නම් මගේ රුචිකත්වය මේ ෂේර් ගෙම කරන්නේ අර දේ ආලවට්ටම් කරන එකයි සංස්කරණය කරන එකයි. අන්නේ සංස්කරණය කරන ක්‍රම හතරක් මේ මූලපරියාය සූත්‍රයේදී සර්වත්‍ංශයේ සඳහන් කරලා තියෙනවා. විඤ්ඤාතං මාමංජි. විඤ්ඤාතං කියලා කියන්නේ මේ ඒ දකින්න රූපයේම රාගයක් තියෙනවා කියලා, ඒ රාගේ නිසයි මම මේ දැක්කේ, නැත්නම් මම වෙන දෙයක් බලන්න තිබුණානේ කියලා, ඒකේ රාගේ තියෙනවායි කියලා, රාගයයි දෙක එකයි කියලා ගන්නවා. එහෙම නැත්නම් එයින් රාගේ වෙනවායි කියලා. ඒ රූපයෙන් මට රාගේ දනවනවායි කියලා. නැත්නම් රූපයෙහි සත්‍යමි විභක්ති පංචමි විභක්ති අතර වෙනස පෙන්වනවා. එහෙම නැත්නම් ඒ ඇති වෙච්ච රාගය නැත්නම් විඤ්ඤාතය මගේ එකක් කියලා. ඒකෙන් තමයි මම හැදෙන්නේ. එතන මම හැදෙන්නේ මේ ඇති වෙන විඤ්ඤාති කියලා. විඤ්ඤාතං මඤ්ඤති, විඤ්ඤාතස්මින් මඤ්ඤති, විඤ්ඤාතත්වෝ මඤ්ඤති, විඤ්ඤාතං මේති මඤ්ඤති කියලා හතර ආකාරයකින් මේක වෙන්න ඉඩ තියෙනවා. ඒ සිද්ධ වෙන එක එතනදීම දැකලා රූපය එකක්, රූපය මත පහළ වෙච්ච ආකල්ප එකක් කියලා වෙන්කොට දැන ගැනීම තමයි සීක බුද්ධිලා විසින් කළ යුත්තේ. ලේසි නෑ. ඒක කියනවා ආස්වාස ප්‍රසවාසය ඇති කරන්නේ. ආස්වාස ප්‍රසවාසයේ දක්නට ආස්වාස ප්‍රසවාසයෙන් වෙන් කළා හොඳට දැනගෙන ගොරෝසුවට පවතින ආස්වාස ප්‍රසවාසයේ තියෙන වෙලාවේදී ඒකේ තියෙනවා 11 ආකාරයක්. ඒකට රුචි වෙන්න පුළුවන්, අරුචි වෙන්න පුළුවන්. නැත්නම් ප්‍රිය වෙන්න පුළුවන්, අප්‍රිය වෙන්න. ගොරෝසු වෙන්න පුළුවන්, සියුම් වෙන්න පුළුවන්. ළඟ වෙන්න පුළුවන්, දුර වෙන්න පුළුවන්, ඇතුළ වෙන්න පුළුවන්, පිට වෙන්න පුළුවන්, අතීතනාගත වර්තමාන වශයෙන් කාලත්‍රයට වැටෙන්නේ. මේ ඔක්කොම දැක්කනම් ගොරෝසු ආනාපාන දැක්කනම් ක්‍රමයෙන් ආනාපාන කරගෙන කරගෙන යනකොට ඒ විෂයෙහි විනස්සෙමින් යන ආනාපානයේ විෂයෙහි අපිට ඇති වෙන ආකල්ප රාශියක් තියෙනවා. රූප වශයෙන් ආකල්ප වශයෙන් පහළ වෙනවා, වේදනා වශයෙන් ආකල්ප වශයෙන් පහළ වෙනවා, විඥාන වශයෙන් ආකල්ප වශයෙන් පහළ වෙනවා, සංස්කාර වශයෙන් පහළ වෙනවා, විඥාන වශයෙන් පහළ වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මේ ආස්වාස ප්‍රස්වාසයේ පරිණාමයේ විෂයෙහි. ගුරුසුතන ඉලා සියුම් වෙනකොට, වේතනින්ද අප්‍රිය වෙනකොට, නැත්නම් අප්‍රියදන්ල ප්‍රිය වෙනකොට වේදනාවල වෙනසක් ඇති වෙනවා. සංඥාය වෙනසක් ඇති වෙනවා. සංස්කරණේ වෙනසක් ඇති වෙනවා, විඥානේ වෙනසක් ඇති වෙනවා. මේ හැම තැනකදීම පැටලෙන්න අවස්ථාවක් තියෙනවා. පැටලෙන්න අවස්ථා තුනක් තියෙනවා. ඒක අවස්ථා තුනක් තියෙනවා. දෙකක්ම පැටලෙයි. එකයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. ඒ රූපය සියුම් වේගන යනකොට, අප්‍රිය වේගන යනකොට, ඈත් වේගන යනකොට, අතීත අනාගත වශයෙන් නොපිනී යනකොට ඒ කෙරෙහි ඇති වෙන මේ ආකල්ප සියල්ලම දැනගෙන ඒවට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවේ ගියා නම් ඔන්න පළවෙනි සැරේට රූප පිළිබඳ ආකල්ප වලින් ගැලවෙන එකට කියනවා කායනපස්සනාවේ දක්ෂ වෙනවා. ඊට පස්සේ වේදනා මට්ටම් දෙකකින් බිම දානවා. හුඟක් සතුට ඇති කරනවා, හුඟක් කනගාට ඇති කරනවා. මේ දෙකේම ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව වේදනා පිළිබඳව දක්ෂ වෙලා අදුක්කම සුඛ වේදනා අඳුනගත්තාම අපි කියන වේදනානුපස්සනාවේ දක්ෂ වෙනවා. ඊට පස්සේ චිත්තපටි සංකාර කියනකොට සංඥාවක් එතනම තියෙනවා. ඊට පස්සේ චිත්තානුපස්සන ධම්මානුපස්සන යනකොට ඒ විෂයේ සංස්කරණය නොකිරීම, ඒ විෂයේ විඤ්ඤාත පහළ නොකිරීම ආදී ක්‍රම මතින් ඊතුරු ධර්මතා දෙකම මේ විනාශ වීමෙන් පවතින රූපස්කන්ධය විෂයේ ආකල්ප සම්පත්තියේ ලොකු වෙනස්කමක් තියෙනවා. මේක කවදාකවත් පොතක කියලා බෙල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. සර්වඥයන් සඳහන් කරන අන්ත දෙක ඇරලා මධ්‍යමාවතේ ගියොත් ගැටුම් ඇති. අන්ත දෙක තමයි යන පාර හරිද කියලා සැක කරන්නේ. එහෙම නැත්නම් මේකේ ගණ්ඩ දෙයක් නැහැ, දැන් එන්ටෙන්ට නොපිනී යනවා, එපා වුණා කියලා නින්දට වැටෙනවා. එහෙම නැත්නම් ආයාස කරනවා. මේ මොනවාවත් නොකර මේ ආස්වාද ප්‍රසවාසයේ විශේෂය, ආස්වාද ප්‍රසවාසයේ මූල කර්මස්ථානේ නම් කරගෙන යනකොට ඇති වෙන මේ ආකල්ප දිහා බලාන හිටියොත් පමණ ඒ පුද්ගලට විඤ්ඤාතය කියලා මේ හිතින් එළියට දාන දේ, හිතින් වගුරුවන දේ, හිතින් දක්වන ප්‍රතිචාර ප්‍රතික්‍රියා මේක දිහා බලාන ඉන්නකොට තේරෙනවා මේවා සම්පූර්ණ අහඹයක්. ඇත්තටම ඒක දකින පුද්ගලයාටත් ඒක පාලනය කිරීමේ ශක්තියක් නැහැ. නමුත් නොදැනුවත් මේ පුද්ගලයා මේක මගේ කියලායි කියන්නේ. මේක මම කියාගෙනයි කියන්නේ. මේක මගේ ආත්මය කියාගෙනයි කියන්නේ. ඉතින් මේවා මතුවෙනකොට සර්වචන්නාංශේ මහා කරුණාවෙන් සඳහන් කරනවා රූප ගෙවිගෙන යනකොට ඇති වෙනවා නම් බයක්, චකිතයක්, සංකාාවක් වගේ දෙයක්. ඒ බය, චකිත, සංකාතා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා පැත්තකට කරන්නේ කියන්නේ. නැත්නම් රූප ගෙවිගෙන යනකොට ඇති වෙනවා සතුටක්, ප්‍රීතියක්, ප්‍රමෝදයක්, ඒකත් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා බැහැර කරන්න කියනවා. බැහැර කරොත් පමණක් රූපේ දිහා බලනකොට රූපේ ක්‍රමයෙන් විපරිණාමයටපත් වෙනවා. ඒක මතට විඤ්ඤාත වගුරුවන්න ඕන කමක් නැහැ. එනේන විඤ්ඤාතය මේ තමම නේසෝහමස්ස නමේසෝවත්ත මේ තම මේ සූත්‍රය කියලා තියෙන්නේ විඤ්ඤාතං නමඤ්ඤි විඤ්ඤාණ විඤ්ඤාතස්මින් නමඤ්ඤි විඤ්ඤාතතෝ නමඤ්ඤි විඤ්ඤාතං මේති නමඤ්ඤි කියලා. ඒවා නිට්ටි වශයෙන් සුඛ වශයෙන් සුභ වශයෙන් ආත්ම වශයෙන් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට ලුණු කෙටික පොතු අරිනා වගේ කේල් ගහපතුරු ගහනා වගේ මේව අඩු කරන කප 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 කව යන්න පටන් අරගත්තොත් යන්න පුළුවන් වුණොත් ඒ පුදුයර තේනවා මේ රූපයාගේ පරිණාමයේ සිදුවෙනකොට මේ ආකල්පයන්ගේ ඇති වෙන පරිණාමයේ විශේෂයි දැක්ම අවදි භාවය එළඹ සිටි සිහියක් තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. අනෙක් කිසිම සාස්ත්‍රුන් වහන්සේ නමකට මේක කියලා දෙන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ, කර දක්වන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ, කිව්වට අහන්නෙත් නෑ. ඕනම කෙනෙක් කියන්නේ රූපයක් බලලා රූපේ රස විඳින්න නැත්නම් මොකටද ඒ රූපේ බලලා. මේ චිත්‍රපටියක් අපි බලන්නේ කො ශෝකාන්තයක් හෝ දුක්ඛාන්තයක් නිසා. අපි දන්නවා සල්ලි දීලා මේ දුක්ඛාන්තයක් බලන්න යන්නේ කියලා. නමුත් ඒක දුක හොඳට දනවනවා නම් අඬා බැලුවනම් අපි අධ්‍යක්ෂකට ස්තුති කරනවා. ඒ වගේම සුඛාන්ත චිත්‍රපටියක් බලවලේ හොඳට සුඛේ දුන්නනම් අපි අධ්‍යක්ෂකට ස්තුති කරනවා සල්ලිත් කියනවා. ඒක නිකන් කිචිකවාගෙන hina වෙනා වගේ වැඩක් තමයි තියෙන්නේ. ඉතින් මේ කිව්වට පස්සේ කියනවා අපිට රසාස්වාදේ නැති නිසා මේ චිත්‍රපටි ගැන විවේචනය කරන්න කියලා. නුඹ සර්වඥාන්ති කියලා කියනවා රුන්න මිදම්බික්ක වේ ගීතං නච් උම්මත්තක මිදම්බික්ක වේ නච්ඡං කියලා. මානේ මේ ගයනවායි කියලා කියන්නේ ඇඬිල්ලක් කියලා බාර ගන්නilla නටනවායි කියලා කියන්නේ පිස්සුවක් කියලා බාර ගන්නටි කියලා. ඉතින් අපිට උගන්වන්න හදනවා අපිට රසාස්වාදේ නැතිකම තුමේ කතා කරන්නේ. ඉතින් බුදුහාමුදුර අපිට උගන්ලා තියෙන දේ බලනකොට ඒකේ ඇති හැටිය දැක්කනම් මෙතන තියෙන හුදු සුදු තිරයකට වැච්ච ආලෝක ටිකක් පමණයි. ඒ මතින් මේ රාග ద్వේෂ නැත්නම් ආසා උපදවා ගන්නවා වගේ තමයි එතනදා ජීවිතෙත් ඔච්චරම තමයි. භාවනා කරනකොට ආනාපානේ වෙනස් වීම දිහා දක්වන ආකල්පෙත් ඔච්චරම තමයි. නෝ ඔක්කොම විඤ්ඤාතයක් පමණයි විඥාණය වෙන එක. විඥානයේ විසින් ප්‍රසූත කරන දෙයක් තමයි විඤ්ඤාතය කියන්නේ. ප්‍රඥාව විසින් ප්‍රසූත කරන තියෙනවා පඤ්ඤාත්ති කියලා. විඥානයේ විසින් ප්‍රසූත කරන තියෙනවා විඤ්ඤාත්ති කියලා. ඒ විඤ්ඤාත්ති වල කියන නම තමයි විඤ්ඤාතය කියලා. ඉතින් මේ නිසාම මහායාන නිකායක් ඇති වුණා යෝගාචාර කියලා. ඒ යෝගාචාරයකට කියන තවත් නම තමයි විඤ්ඤාත හොඳ නමක් තියෙනවා මේකෙ මේන එක. විඤ්ඤාත්ති මාත්‍රතා සිද්ධි. නමුත් ඒක අවුරුදු ගාණක් මේ අදහස මිනිස් නිසා දැන් ඒ කියන්නේ විඥාන මාත්‍රතා සිද්ධි කියලා. විඥාන මාත්‍රතා සිද්ධි කියනකොට සම්පූර්ණ අර්ථය වෙනස් වෙනවා. ලෝකේ කියන්නේ විඥාන මාත්‍රයක් නෙවෙයි, ලෝකේ කියන්නේ විඤ්ඤාත මාත්‍රයක් විතරයි. අපි ඇති කරගන්න මතවාදයක් මේ ලෝකේ තියෙනවා. ආකල්ප මතයි අපි ජීවත් වෙන්නේ. ආකල්ප වෙනස් වෙනකොට මමෙකුත් නැහැ, බුද්ධලයක් වෙනස් වෙනවා. අපි තාමත්ම දැඩිව ආකල්ප වල එකතකින් බැඳිලා අනික් පැත්තෙන් සීල සමාධි ප්‍රඥා පුරන් හදනවා කියලා කියන්නේ පිස්සු වැදෙන්න තියෙන කෙටිම මාර්ගය. අපි තේරුම් ගන්න ඕනේ මේ ආකල්ප වල වෙනසක් ඇති වෙනවා නම් ශික්ෂාවක් නැහැ. ඒක සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් වෙනවා. විශේෂයෙන්ම ප්‍රති විපස්සනාට ගියාට පස්සේ මේ ආකල්ප නැමැති වීදුරු මාලිගාවට ගල්වනවා. ඉතින් අපි ඒක ආරක්ෂණය කරන්නයි ඒක ආරක්ෂා කරන්නයි පටන් අරගත්තොත් අපිට පේන්නේ විඥානය කියලා කියන්නේ නාස්තික දෙයක්. මේ විපස්සනාවට විපස්සනා කියන්නේ නාස්තික දෙයක්. මේ තියෙන දේවල් නැති කරන දෙයක් කියලා. ඒ නිසා බුද්ධ ධර්ම ඇතුළෙන්මයි මේ විපස්සනාවට වෛරකම් හතුරුකම් කෙරේ. මේ පිටි මිනිසුන්ට අදාළ නැහැ. මේ මිනිස්සු කවදාකවත් දන්නේ නැහැ. ඒ නිසා තමන් සීලක ඉඳලා සමාධික ඉඳලා විපස්සනාට නගිනකොටම කටුකරෝසන ගතියක් තියෙනවා. නුරුස්නා ගතියක් තියෙනවා. ප්‍රශ්න කරන ගතියක් තියෙනවා. අනුන්ගේ වැඩේ නුරුස්නා කරන ගතියක් එනවා. ඉතින් ඒක එනකොට මුඟ දෙනෙක් හිතන්නේ මේ ඔළුව නරක් වෙලයි කියලා සයිකියාට්‍රික් කෙනෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් ටිකක් බීලා අර පරණ තිබුණු පිස්සුව තියාගෙන ඉන්නවා. දන්න කණවැද්දුම හොඳයි, නොදන්න දීකට වැඩි. නමුත් විපස්සනා කරනකොට අනිවාර්යයෙන්ම සෝනට බය නම් චක්කුණ්ඩ බය නම් සෝනේ කියලා හදන්න නැතුව වගේ මේ විඤ්ඤාතයේ ඉතින් වගුරුවන ලද මේ දෙයි කියන අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ දන්නවනම් මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්ම නෙවෙයි කියලා එක අනාත්ම පැත්තට දාන්නේ මොන තරම් දක්ෂකමක්ද කියලා තේරෙනවා. කියන දෙයක් නම් ඒක රැකගන්න උත්සාහ කරတာ කමන්නේ. මේක මේකේ වගුරුවන ලද ආකල්පයක්. ඒ වගුරුන් ලද ආකල්පයේ නিত্য සුඛ සුභ වශයෙන් පහල කරාට ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වටපත් වෙනවා. පත් වෙනකොට ඒකට පැවෙන ගතිය තමයි දුක් වෙනවා. ඒ කියන්නේ මේ දුක මගේ නෙවෙයි. මේ දුක මට නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි නං ඒක මමමයි මගේමයි ආත්මෙමයි කියලා බදාගෙන විදින එකනට විදින්න අයිතිවාසිකමකුත් තියෙනවා. ඒකට තකතිරුකම කියලා කියනවා. එimhe නෙවෙයි කියලා කියන්න පුළුවන් නම් ඒකෙන් ගැලවෙන්න පුළුවන්කමකුත් මේ ජීවිතේෙම තියෙනවා. ඒක තියෙනට විපස්සනාව කියලා කියනවා. ඉතින් සරුවචනාංශ මේ දෙක පෙන්නලා දෙනවා. අසුතුත් පුතඥව මේ ඇති වෙන විඤ්ඤාතේ මේක මම මගේ ආත්මය කියලා ඒක සඳහා අවසාන ලේ බින්දු දක්වා සටන් කරන එක රැකගන්න. උත්තාතනාංශය දන්න ලෝකේ ඉන්නා තාක්කින් මේ වගේ જાතිය කියලා කිසි කෙනෙක් එක ගනුදෙනු කරන්නේ විඤ්ඤාතයක් විතරයි මේක. කණ්ණාඩියකට මූණ බලනකොට කණ්ණාඩිය මතුවෙන පිළිමිබුවක් විතරයි. මම නෙවෙයි. මම මගේ රූපී පිළිමිබුවක් විතරයි. මේ කණ්ණාඩිය ඇදෙන පිළිමිබුව ඇදයි. අතුර කරකට මූණ බිලා බලනකොට හොඳට පිළිමිබුව පේනවා. නමුත් දුංකක් වෙලා බලනකොට හුස්ම පාරක් වදිනවා පිළිමිබුව ඇදේ. ඒ නිසා පු탁ජනගේ කණ්ණාඩිය එකක්වත් දෙන්නේ නෑ. එක ලොක්කම කණ්ණාඩිය, එක පුංචි කරන කණ්ණාඩිය, එහෙම නැත්නම් ඇද කණ්ණාඩිය. ඒ නිසා ඒකෙන් බලලා තමයි අපි මේ මනින්නේ. මේ කරගෙන කරගෙන යනකොට කණ්ණාඩිය සිතු වෙනවා. ආකල්ප සම්පත්තිය හැදෙනවා. සර්වඥාන්සේ අපට කෙලින් තියෙන කණ්ණාඩියක් වගේ උන්වහන්සේ ළඟට ගියාම උන්වහන්සේට තට්ටු කරලා කියන්න පුළුවන් මේකේ තියෙන රාගෙද, ද්වේෂෙද, මොහෙද කියලා. ඒ පුද්ගලයාට තේරෙන්නේ නැති වුණාට ඒ වගේම තමයි සර්වඥාන්සේ ළඟට ගිහිල්ලා තට්ටු කරාට තට්ටු කරන එකනට තට්ටු වෙනවා මිස සර්වඥාන්සේට තට්ටු වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ අකුප්පා චේතෝ විමුක්තියට ගිහිල්ලා තියෙනවා. රහතන් වහන්සේත් ඒක. එසේ වුණත් රහතන් වහන්සේට රූපයක් දකින්නකොට පෙනීමේ කටයුත්ත සිද්ධ වෙනවා. මේ පෙනීම නිසා සුභ සංඥා, අසුභ සංඥා, එහෙම නැත්නම් මධ්‍යත්ව සංඥා පහළ වෙනවා. උන්වහන්සේ තුනම සමසේ පහළ වෙන්න පුළුවන්. අසුචි බඩක් දැකලා, බලුකුණක් දැකලා, ගැරඬිකුණක් දැකලා අසුභේ පහළ කරගන්න පුළුවන්. සුභේ පහළ කරගන්න පුළුවන්. සුභ අසුභ දෙක මැදට යන්න පුළුවන්. වටිනා හොඳ ලස්සන භද්‍රය වුණ වයසේ ස්ත්‍රියවක් දැකලා ඒ සුභේ පහළ කරගන්න පුළුවන්. අසුභේ පහළ කරගන්න පුළුවන්. අදුක්කම සුඛ, එහෙම නැත්නම් සුභ අසුභ පහළ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් සාමාන්‍යයෙන් වනපන්ත සේනාසන දර්ශනයක් දැකලා ඒක සුභේකුත් නෑ, ඒක අසුභේකුත් නෑ, ඒක සුභ අසුභ දෙක තියෙනවා. ඕනක පහල කරන නිසා සාතන් වහන්සේට විඤ්ඤාත තුනක් තියෙන නිසා පොසත් පුතඥයට එකයි තියෙන්නේ. රාග දර්ශනයක් දැක්කොත් රාග දර්ශනෙමයි ඒ මතම මැරෙන්න හදනවා, ඒකෙම ගැලියක්. ද්වේෂ දර්ශනයක් දැක්කොත් ද්වේෂෙමයි තියෙන්නේ, ඒ නිසා ඒකේ වාල්කමක් තියෙනවා. රාග ද්වේෂ දේව නොවන දෙයක් දැක්කම පුතජන ගණන් ගන්නෙම නෑ. ඒක අමතක කළදලා කොහෙන් හරි රාගය දනවන, කොහෙන් හරි ද්වේෂය දනවන කුප්පණ දෙයක උදේ ඉඳලා හැන්ද වෙනකන් හැප්පි හැප්පි ඉන්නවා. අර කණ්ණාඩියක් දැකපු වඳුරා විලවා ඒක අල්ලන්න හදනවා වගේ කට ඇරලා යන්නේ නෑ. කාලා ගියත් ආපහු එතෙන්ද ඇවිල්ලා ඒකම බලබල හැප්පිලා ඉන්නවා වගේ. අර තමන්ගේම රූපේ, තමන්ගේම විඤ්ඤාතය දැකලා ඒක මගේ, ඒක මම, ඒක මගේ ආත්මය කියාගෙන මේ කරන කටයුත්ත පුදුමාකාර වෙහෙසක් දක්වන තු කරනවා. මේක විචිත්‍රයි. පු탁යන් ලෝකේ හරීම විචිත්‍රයි. ඒ මොකද ඒ පුද්ගලයාට ඇහැට එන රූපේ ආපాతගත වෙන රූපයක්, ඒ මතට වගුරුවන ආකල්පයක් නෙවෙයි. ආසමනුෂේ ධර්මද්දික වින්කුලාන්ත ගන්න බෑ. ඒ නිසා අනිවාර්යම රූපේ කෙලස් තිනවා කියන හැඟීමෙන් ගියාට පස්සේ එයා ඒ විඤ්ඤාතේ මම ඒ කියලා මගේ කියා ගන්න. ඊට පස්සේ ඒක රැකීමේ සඳහා තමයි කැසපත ගහගෙන මේ ප්‍රතිපත්ති හදාගෙන, සමಿತಿ හදාගෙන, ප්‍රකාශන කරගෙන මේක සිංහල බුද්ධ ආගම, මේක අපි රකින්න ඕනේ, මම නැතිදා මේ රට ඔබටයි, ඔබේ යාළුවන්ටයි, එහෙලියන්ටයි කියලා පුදුමා කරලයාවකින් කටයුතු කරන මොක්කක්ත්ම නිසා නෙවෙයි, සක්කාය දිට්ඨි නිසා තමයි. තමන්ට තමන්ට ඇති ආශාව නිසා, තමන් තමන් උසස් කියලා ගන්න මාන්නේ නිසා, නැත්නම් තමන්ගේ රුචිකත්වේ නිසා. ඉතින් කවදා හෝ මේක මේ තත්ත්වෙන් දැක්කා නම් වෙහෙසක් නැහැ. ප්‍රයෝජන සලකලා හම්බෙච්ච බතක් කාලා දීගාතක දිකාරගත්ත පැද්දේ බුදියාගෙන කටයුතු කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. අන්න එහෙම කෙනාට අප කියනවා චීන ආශ්‍රවයි කියලා. නැත්නම් ඔහිත භාරෝ, මේ කෙලෙස් බර බිම තැබු, අනුපත්ත සදත්තෝ, ක්‍රමානුකූලව ස්වార్థයට පත්වෙච්ච කෙනා. ඉතින් මේක උංගෝ ගැඹුරු. මේ ගැඹුරු මොකද? තරම් පටලවගෙන ටෙන්ෂන් වත් සරල උපමාවක් කියනවා නම් දැන් ඉපදිච්ච ගම පොඩ්ඩල මෙද්දියා බලනකොට රහතන් වහන්සේ කෙනෙක් වගේ. එයාට කිසිම ආකල්ප සම්පත්තියක් නැහැ. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. අම්මා තාත්තා දෙන දේ කරන් හිටපුවාම මේ දරුවා දිහා බලන එකත් අම්මට සැපක්, තාත්තට සැපක්, අසල්වැසියන්ට සැපක්. මොකද කවදා ප්‍රතික්‍රියා කරන්නේ? කවදාක ප්‍රතික්‍රියා කරන්නේ? සර්වඥාණසේ සඳහන් කරන සර්වඥාණසේගේ දැනුමෙන් මහන්නේ මේ වනාන්තරයේ විතර වටිනා වෙන කිසිම දෙයක් මන් ලෝකේ දකින්නේ නැහැ කියලා ඒක අවුව වැඩිච්ච වෙලාවේ අවු අල්ලගන්න. වැස්ස වැඩිච්ච වෙලාවේ වැස්ස නතර කරගන්න. උලඳාපිලාවේ වැඩ කරගන්නවා. වැඩ කරගෙන කවම දහකවත් මට අසවල් දෙය දියව් කියලා අයිතිවාසිකම් සඳහා සටන් කරන්නේත් නැහැ. මේ මනුස්සයට අවශ්‍ය කරන සෑම දෙයක්ම දෙනවා. කවදාක ප්‍රතික්‍රියාවක් නැහැ කැලේ. මනුස්සයා ගියොත් ඒ කැලේ කපන්න ගන්න පොරවට ලී කැලක් දෙන්නේ කැලේම තමයි. ඒ ගහ කපල බිම දානකම් ගහේ හේවණක් ලබා දෙනවා. ඒ තරම්ම උපේක්ෂා සාගත පද්ධතියක් වෙන එකක් සර්වඥාන්සේ දකින්නේ. ඒ නිසා රහත් උනාට පස්සෙත් නිකන් පොඩි දරුවෙක් වාගේ, කැලයක් වාගේ හරහා පැමිණෙන ඕන කෙනෙකුට තමන්ගේ කරන දේ කටයුතු කරනවා. මිසක් ඒ මනුස්සයා අපට කරලා යන දේ ඒක යා කරගන්න දෙයක් විතරයි. අපි මේ ඉන්නේ මේක රකින්න නෙවෙයි මේකෙන් පස්සේ වැඩ ඉවර කරලා යන්නයි. ඒක නිසා ඒක දිහා බලාන ඉන්නවා. අනේ මමත් අසුතුත් පුතක් යන කාලේ මේ වගේ තනෙන් කිරිබිල තනේ හපලා ගියා. දැන් අඩු ගානේ කවුරු හරි හැපුවටවත් කේන්ති ගන්න නැතුව අලුතෙන් විඤ්ඤාත පහල කරගන්න නැතුව පහල වෙන තාක් යම් විචාර තියෙනවනම් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා මේ තම මම නේ සෝහාමස්මි නැත්තම් මේකේ තියෙන විදියට කල්පනා කරලා ඒවා මම නෙවෙයි කියා ගන්න තියෙන අවශ්‍යතාවය බලන්න පටන් අරගත්තාම ලෝකයා බනින්නේ සාමාන්‍ය ලෝකයා බනින්නේ කැක්කුමක් නැතිකම හැඟීමක් නැතිකම රට ගැන ජාතිය ගැන ආගම ගැන සදාචාර ගැන හැඟීමක් නැතුද නමුත් මේ රහතන් වහන්සේ කියලා කියන්නේ පොඩි කෙනෙක් නෙවෙයි මුදේටම සීල ශික්ෂාවක ඉඳලා සමාධි ශික්ෂාවක ඉඳලා විපස්සනා වශයෙන් ප්‍රඥා ශික්ෂාවක් කරලයි මේ ලෝකයා පිළිගන්න මතිමතාන්තර වලට විනස්ව ළඟදිගේ ඉහළට යන මතිමතාන්තර වර්ගයකට ගිහිල්ලා මේ දෙයක් දකින්නට අහනකොට ගන්ධ රස පහක විඳිනකොට හිතනකොට තමන්ගේ හිතින් ඒ මතට පහළ වෙන ආකල්ප ඒවා ආකල්ප ප්‍රමණක් බව විඤ්ඤාත ප්‍රමණක් බව දන්න නිසා රහතනන්සිට එන එන අවස්ථාවේදී රූපේ රූපේ වශයෙන් දකින්න පුළුවන් අර ආලවට්ටම නැතුව අර දැල බඳ ගන්න නැතුව ඉතින් එතකොට හැම වෙලාවෙම රහතනන්සගේ හිත ප්‍රසන්නයි ඒ වගේම එලඹ සිටි සීයක් තියෙනවා දකින්නේ මායා කරපු දෙයක් නෙවෙයි මායා කරපු දෙයක් දකින්න ඕන දකින්න පුළුවන්කමක් තියෙනවා ඒ නිසා පු탁 යන්නේ හොඳට අඳුර ගන්න පුළුවන් රහතනන්සිට මේ මිනිස්සයා මේ දේවල් මේ කටයුතු කරන්නේ කොතනදී පටලවා ගන්නද කියලා රූප මට්ටමින් පටලවා ගන්නද වේදනා මට්ටමින් පටලවා ගන්නද සංඥා මට්ටමින් පටලවා ගන්නද සංස්කාර මට්ටමින් පටලවා ගන්නද විඥාන මට්ටමින් පටලවා ගන්නද ඒ අතර යනකොට ඒ පටලවිලි ගලවගෙන කවදාකවත් බුදුහාමතේ ගෑනේ වෙන්නේ නෙවෙයි යන්නේ කෙමෙක් යන්නේ තමන්ගෙම කැපකිරීම. එනිසා මේ පුදුලයෙන් එක අමතක කරන්න පුළුවන් ශක්තියක් නැහැ. එනිසා ඕනම කෙනෙක් පටලවා ගත්තට අනුකම්පාවක් මිසක්ක සමහර ලාට ගහන බයින වෙලාවල් තියෙනවා. අම්මා කෙනෙක් දරුවන්න ගහනා වගේ නම් බලන්න පුළුවන් තරම් ප්‍රතික්‍රියා නොකර අරස කරගන්න. ඒ නිසා සර්වචනාංශය අර අසුතත්තුතකනේ විස්තර කියලා සුතුවත්තරී ශාวกයාගේ චීක පුද්දලක විස්තර කියලා රහතන් වහන්සේට කියනකොට තමයි අපිට මේ අවස්ථා තුන මූල ධර්මානුකූලව හෝ එහෙම නැත්නම් තම තමන්ගේ බහන දැන මේ සාකච්ඡා කරන්න පුළුවන්. ඒකට තියෙනවා මේක කළ හැක්කක් බව. එහෙම නැත්නම් කියන්නේ මේ සබ්බදම මූලපරියාය සූත්‍රයේ කියනවා කරන්න බෑ. කටපාඩම් කරන්න පුළුවන් විභාග ලියන්න පුළුවන් PhD ගන්න විතරයි භාවනා කරන්න බෑ කියලා හිතනවා. නමුත් ලාවට හරි ආස්වාද ප්‍රසවාසයේ ඒකලස ආකාරයේ දැකලා වේදනා වශයෙන් සංඥා වශයෙන් දැකීමට තරම් ඉස්සරහට ගිය කෙනෙක් නම් අච්චට මෙච්චට කොච්චරද කියලා රහත් හිතක් ගැන හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ඉමගේ වචනෙන් කියනවා නම් ඒ විදිහේ ආකල්පයන්ගේ යත්තා වූ මේ වෙස් ගන්නන ගතිය දන්නවන නිවන කියන එක අත්දකින්න පුළුවන්. නිවන කියලා කියන්නේ මේ ලෝකෙමයි කිසිම වෙනසක් නැත්තේ ප්‍රතික්‍රියා විරහිතයි. හරියට කැලේවත්. හරියට ගහක් වගේ ඔය විශේෂිකුට ගියාම ඒ දසන ඥානන්ද සාන්ති කියන්නේ මට මේ ගස් ගැන ඊර්ෂ්‍යා හිතනවා කියන ඒ ගස් සත් මිනිස්සු වගේම වැඩේ. ජාතිය බෝ කරනවා. පරිසරයට හැඩ ගැහෙනවා. ඔක කවදාකවත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හරියට භාවනා කරලා රහත් වෙනවා. අපිට බෑ. අපිට මොනාරි වෙනකොට කුප්පණ ගති පහළ වෙනවා. එහෙම නැත්නම් විඤ්ඤාත පහනවා. අපිට තියෙන්නේ මේක ගහක් නෙවෙයි මේක විඤ්ඤාත පහළ වෙනවා. මේ ටික විඤ්ඤාතයි කියලා අවබෝධ කරගන්න තමයි අපි මේ සුත මේ වශයෙන්, චින්තා මේ වශයෙන්, භානා වශයෙන් වැඩ කරන්නේ. සීල වශයෙන්, සමාධි වශයෙන්, ප්‍රඥා වශයෙන් කටයුතු කරන්නේ. ඒක කරනකොට තමයි අර පරිවෘත්තා විටි විටි ක්‍රම කෙලෙස් පරිවෘත්තාන කෙලෙස් අනුසී කෙලෙස් නැති වෙනකොට ඔය කියන தත්ත්වය තමයි ප්‍රකෘති. ඉතින් මේ ප්‍රකෘතිය සඳහා ගමන් කිරීමට කටයුතු කරන නැත්නම් මේ ධර්ම දේශනාවත් හේතුවක් උදකාරයක් වේවා. විලා ඇති ඇටි ඇටක් ගන්න ශක්තිය දෛටි බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා ආශිර්වාද දිනාට සැනසීමු දා වේවා කියන දරි ප්‍රායකුත් විනාඩි 5ක් වගේ කාලයක් අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් මේ සම්බන්ධයෙන් හේතු කළ යුතු මතුමතා අනුව ප්‍රශ්න වූ ප්‍රකාශ තියෙනවනම් අපි ඒකත් ඉවසලා සාකච්ඡා කරලා එහෙම නැත්නම් හෝ ඉවර කරලා හෝ අපි පේන කාටත් පින්පැමිණීමේ ඥාති ශීපත් කර ගැනීම සහ අපි අපගේ ප්‍රාර්ථනා ඍජු කර ගැනීම ශීපත් කිරීමේ මේ දේශනා වාරි ශ්‍රවණ වාරි සමාප්ත කරන කියලා මම යෝජනා කරනවා කියන්න කරන දෙයක් තියෙනවා කර්මා කළා මතු කරන්නේ කියලා ඉල්ලා ඉන්නේ. අවසරයි
ස්වාමීන් වහන්සේ මාත්‍යක් ප්‍රකාශ කරනවා එක්කම ඒ කියන්නේ පැහැදිලි කිරීමක් ගන්නයි තකරන්නේ. දැන් අපි රහතන් වහන්සේ කෙනෙකුට අනුසය කෙනෙක් ධර්ම නැහැ කියලා අපි විශ්වාස කරනවා ගන්න තරමින් එතකොට දැන් මට නික හැඟීමක් ඇති වුණා ඒක පැහැදිලි කරගන්න මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් රහතන් වහන්සේ කෙනෙකුට උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං කියන දේ ඇති වෙනකොට හරි මනාපමනාපේ හරි ඇති වෙනකොට ඉතාමත්ම මූලික තත්වයකින් විතරයි ඒක ඇති වෙන්නේ. මොකද අනුසය ධර්ම නැති නිසා ඒ මත මන්ජනා කිරීමක් හෝ ප්‍රපංච කිරීමක් හෝ ඇති වෙන්නේ නැති නිසා එතකොට බොහෝ විට ඒ තත්ත්වේ නැති කෙනෙකුට ඒ මූලික தත්ත්වය අවබෝධ කර ගැනීම පවා අපහසුයි කියලා අපි සාමාන්‍යයෙන් කියනකට කිව්වට පුද්ගලිකුට වගේම කැමැත්තක් පහළ වෙනවා හරි අකමැත්තක් පහළ වෙනවා හරි කියලා මට හිතෙනවා. දැන් අපි තින් ස්ලයිසින් ඔෆ් ටයිම් එකේ ඉතාමත්ම කෙටි වශයෙන් සංසිද්ධියක් කොටස් කරලා බලනකොට අපේ යම් කිසි රූපයකට අපි මන බඳිනා රූපයකට ඇහැ ගිය ගමන්ම ඉතාමත්ම හිතාගන්න බැරි වේගෙන් සංසිද්ධි වර්ගයක් පහළ වෙනවා. ඒ අනුව ස්වාමීන් වහන්සේ දේශනාවේ කියෝ වගේ මනෝ මතින්ම මානසිකාලය ඇති වෙලා නොයෙකුත් බීම නැති වෙගෙන සංසිද්ධි පිටක් යනවා. එතකොට අපි ඌමත් කාන්තාවකට කැමැත්ත ඇති වෙනවා කියන්නේ එක අර මූලික අවස්ථාව අපිට අල්ලන්න බෑ. එතකොට ඒ අපි දකින්න දේ රහතන් වහන්සේ දකින්න කියන්නේ ඒකට ඒ තත්ත්වෙම ඉතාමත් මූලික තත්ත්වයකින් හෙතන නැතිවීමක් සිදු වෙනවා. ඒකෙන් පැහැදිලි කිරීමක්
කරනවා. ඉතතර විස්තර කරන්න හදන දේ අමාරු පොත් කියලා තමයි විස්තර කරන්නේ දිගයි. මොකද ඕනම ශිල්පයක් ගත්තාම ලෝකයේ අපි වාස්කනික ගාව කලුකල් කරන්න ගියත් එයා කියනවා මෙන්න මෙතෙන්ට ගහපන් කියලා මරේ බලන්න. ගහනවා පළවෙනි ගැහිලි වලට කිසිම විදියට කලකතා කරන්නේ නැහැ. මොකද අපි දන්නවා වාස් දන්නවා මෙතන මරේ තියෙන කියලා වඳුලා දිනවා ගහනවා එක තැනකදී උපුරන. ඊට පස්සේ ඉතනවා අර එතෙන් යන ගන්න හිතනවා මේ වාස් මේ පත්ත ගැටින්ට බැඩ ගන්න මිසක් මලෝ ආරයක් මේක නෑ කියලා. ඊට පස්සේ තියෙන සද්ධාව නැතුව ගිනුත් මේයක මරවල වැඩ ගන්නවා කියලා අතහැරියොත් ඉවරයි. දෙවෙනි දැරේ තේරුම් ගත්තොත් මිනිහා කියනවා මෙන්න මෙහෙම ගහපන් කියලා එයා පෙන්නලා දෙනවා මරයක්. දෙවෙනි දැසෙත් ගහනකොට යම් කිසි අවුකු දෙකක් මම ගහුවට මේ පාර නෙවෙයි ගහන්නේ. මම වැත්තන වෙනතරකට ගහන්නේ කොච්චර ගහවක් පුපුරන්නේ. මොකද මේ බාස් මරේ පෙන්නලා දෙනවා. හැබැයි ඉච්චර ඌ කූල් එකේ ඉන්න සුප්ප බිබි පැත්තකට. ගහලා හතර දැරේ 10 පාරේ ගහන තමයි තියෙන්නේ ගලේ මරයක් තියෙනවා. දරේ මරයක් තියෙනවා. හැම තේකටම මරයක් තියෙනවා. බාස් පෙන්නලා නිකන් ඉන්නේ. අපි කිව්වොත් එමෙ මහන්සි කියලා අතෑරියොත් අපිට කතාවක් බාස් කෙනෙක් වෙන්නේ. මාසුනකට පස්සේ එයා අපිටම ගහන්නෙත් නැහැ. එයා මරේ දන්නවා ආර්යයට ගහපුවාම මරේට පුපුරන්න ගන්නවා. අපි ගහනවා ඊට වැඩිය. මොකද හේතුව අපි ආතහිතය වුණා බැන්දා වගේ අතත් සුවා කරන කල්පත්තත් ඇවිල්ලා පුරුගෙඩියක් බිම ගහගෙන නටන්නේ. ඉතින් ඒ නිසා ශිල්පයක් හදාගන්නකොට ඒ ශිල්පයේ මාස්ටර් එක දක්ෂකමක් වෙනවා. ඒ දක්ෂකම එන එක විතර නටන්නේ නැහැ. හැබැයි මේ මනුස්සයාගේ තියෙන ලෙන්ගතුකම තමයි ඒක නැති මනුස්සයෙකුට තරහ වෙන්නේ. එයා දන්නවා මරේට ගැහුවට මොකට මරේට වදින්නේ කුළු විදි හුරු යන්නේ. ඒකට මොකක් කියන සුරුත්ව බීන පැත්තකටලා ඉනවා යකෝ ගහපිය මෙතෙන්ද කියලා කිව්වොත් ආධුනිකට කරන්නේ. ආධුනිකයා ගොඩාක් පිටපොට ගහලා තමයි මරේට වදින කොට පොකරන. ඉතින් ඒකෙදී රහතන් වහන්සේට විපර්ජනයා ඒ ගලේ මරේ දන්නේ තෝ ගන්න ආධුනිකයා වගේ බලලා කොහොම නෙවියකෝ මෙහෙම කරපන් කියන්නේ කඩබල බාහක් එන්නේ. මොකද යා එතන ඉඳලා ආවේ. අමතකද මම එදා හිටපු තත්ත්වෙදී මම හිතුවේ නෑ කවදාකවත් මේ ජීවිතේ රාගය කියන එක මීකරු කර ගන්න පුළුවන්. ද්වේෂය මීකරු කර ගන්න පුළුවන්. දැන් පුළුවන් වුණාට දැන් අර ආධුනිකයා ඉන්නේ 100%ක් වැగిරෙන රාගෙක. උකුරන ද්වේෂයක. මොකද යාට ක්‍රමයේ කියලා දින 1000කට කියලා ගහන්න එකෙක් විතර තේරුම් ගන්න ඕ තමයි අවුරුදු 2600ක් තේරවාදී පැවිදි ක්‍රමය. ටයිප් රයිටර් එකකට ගහන්න ගියත් අපිට ලියුමක් ගහන්න ගියාට දෙනවද ලියුමක් ගහන්න? විතර රයන්න විතරක් ගහන්න කියනවා කාපි ට්‍රිම් එකක විතර. රට කියලා ගහන්න කියනවා තව රිම් එක. ඒකෝද ඒක මොන නවුල මේ ගුරු මුස්තියක් තියාගෙන ඔහොමද මට කියලා දෙන්න බැරිද මේ වැඩ දාලා ගහන්න කරන්න දෙන්නේ නැහැ. කරගෙන 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 ගිහිල්ලා තමයි Tamante ඒ මොකද මරේ අහු වෙනකන් ආරේ අහු වෙනකන් ලය අහු වෙනකන් කලාව අහු වෙනකන් දිගට කරන්නේ. එතකන් සද්ධා. ඒක නිසා සබෝචන සිසඳන් ගන්න යෝනිසෝ මනසිකාට ආසන්න කරනවා ප්‍රඥාව නෙවෙයි සද්ධාව. ඒකට සද්ධාව තියෙන්නේ මොකටද? නිවන ගැනවත් Taman ගැනවත් ශිල්පී නෙවෙයි ගුරුවරයා දන්න කෙනෙක් කියන එක විතරයි. මෙයා මාව නොමාර දාන්න හදනවා නෙවෙයි. හැබැයි ඒ ගුරුවරයාට 10 ගණන් කළා පෙරදිලා යනවා. හැබැයි දන්න මගේ අත්තල මුත්තල කියලා මේ ගුරුවරට තරකලා තියෙනවා. මේක මොකද්ද ශිල්පයක් තියෙන්නේ. අන්න ඒකට හරි ගියොත් මෙයාගේ පින කියනවා නම් ගුරුවරගේ ලැබීම් තියෙනවා නම් මෙයාට ශිල්පේ හරියනවා. එයා මතින් සාරම්පරාව යනවා. බරගාන කසල යන කට්ටි කියන්නේ අයියෝ එයා ගාවට මම ගියානේ. දැන් නෑ ඔය සාමාන්‍ය කෙනෙක් තමයි අයියෝ. ඔයා සාමාන්‍ය කෙනෙක් තමයි කියලා. මොකද එයා ඒ ගුරුවරකගේ ආකල්පය ඇති කරගෙන තියෙන සාමාන්‍ය කෙනෙක් කියලා. ඉතින් එයා සාමාන්‍ය කෙනෙක් වශයෙන් යනවා. ඒක දැනගෙන ගියොත් කර්මානුරූපීත්වයේ ශ්‍රද්ධාවේ ලොකු රෝල් එකක් තියෙනවා. ඇදහිීමේ ලොකු රෝල් එකක් තියෙනවා. හැබැයි මේ ශ්‍රද්ධාවයි දිව්‍යඥාන්ස කෙනෙක් ලෝකේ ඉන්න උඹ යද්දපන් උඹට ඒ දිව්‍යඥාන්සගේ ප්‍රයෝජන හම්බ වෙනවා මං කියන්නේ අහපන් කියන සද්දාවේ වෙනසක් තියෙන්නේ මේ බුදුහාමුදුරු පෙන්වන සද්දා මේ ජීවිතේදීම අත්දකලා බලන්න පුළුවන් මැරෙනකොට පස්සේ නෙමෙයි ඒ අනිත් දේවල් වල ආගමවල කියනවා මරණයෙන් මත්‍ර ගියක් සහතිකයක් නැහැ ඉන්නකන් සද්දාවෙන් කොන්න පහදින විතරයි මේක හත් අවුරුද්දකින් වෙරිෆයි කරන්න පුළුවන් තමයි බලා ගන්න පුළුවන් නොබල නැත්තු වැඩි වෙන එක නම් මම මට කරන්න දෙයක් නැහැ ඒක නම් පිළිගන්න වෙනවා ඊට 99ක් විතර අසාර්ථක වෙලා යනවා මේ සාර්ථකත්වයේ තුල බැලුවොත් නහුරු 2600ක් 1555ක් ශාසනය ආවේ පෙරදිලා වැරදිලා ගිය කට්ටිය ලියව පොත්වලින් කතාවකින් නැත්නම් හරිගිය මිනිසයා ඒ ලේවලින් ලේවලට දෙනවා ආකර්ෂණ ශක්තිය කියලා කියනවා සියල්ල බෑයි කියලා කිව්වත් මේක බුදු ප්‍රතික්ෂේප කරන්න එපා ධර්ම සංග ප්‍රතික්ෂේප කරන්න එපා අනකේකම් කරපන්. දැන් මොකද හරි මේ නිසා මේක තර්කයට අහු වෙන්නේ නැහැ, ඥානෙට අහු වෙන්නේ නැහැ, ශ්‍රද්ධාවේ තියෙන ඔලමලකමට accommodate කරනවා. ශ්‍රද්ධාව කියන්නේ නිකන්. දහන ගතියනේ. ඒකට අවුන්නව කමන්නේ ඔන්නේ ඕකක් වෙච්චා ඉතින් ගුරු රැකීම නිසා මම කරනවා කියලා කරනවා. ඒ නිසා මේක මේ thesis වලට අහු වෙන්නේ. අහු වෙන්නේ නැත්නම් මොකද ඔක්කොමලා යන්න හදන්නේ තර්කයට අහු වෙන්නේ. මේක තර්කයට අහු වෙන්නේ. මේක ශ්‍රද්ධාවටයි අහු වෙන්නේ. හැබැයි ශ්‍රද්ධාව විතරකින් කරන්න බෑ. ඒක ප්‍රඥාවෙන් පන්නරේ කියන්නේ. ශ්‍රද්ධා ප්‍රඥා දෙක අතර. සංකින්ජන් විතරම වෙන මොකක්වත්
නැහැ.
පංචේන්ද්‍රයන් ක්‍රියේට් කරන ශක්තියක් නැහැ. පංචේන්ද්‍රයන්ට අරගෙන දෙන්න පුළුවන් අමුද්‍රව්‍ය විඥානය තමයි ඒකෙන් රෙසිපි එක හදලා හරි ගැසලා දෙන්නේ. විඥානය තමයි මේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්න දේව සිංගල්ස් ගන්න පංචේන්ද්‍රයන්ගෙන්. ගත්තට පස්සේ විඥානය
දැන් ෆස්ට් එක ස්ට්‍රයික් කරන නිර්වාණද ඉතින් ෆික්ෂන්
නිදර්ශන වශයෙන් තමයි අපිට කියන්න වෙන්නේ අපි එකම ගහේ පොලොස් කිරියක් ගන්න දුරුමිති සාහිත්‍යව තුන් දිනකට යන දුන්නොත් පොලොස් ඇඹුල හැම කෙනාටම පදම හරියන්නේ නැහැ. අදම හරියෙම නැසයක පොලොස් ඇඹුල හරියන්නේ නැති එක නත් එක ලොකු වෙනසක් තියෙනවා. ධර්මංශය දුන්නේ අර අමුතවගේම තමයි. එකම ගහේ පොළොස් ඒ ලුණු මිදෙස් එකයි. නමුත් අරමංශය හරියට ඒක බලලා දැම්මට පස්සේ පදම එනකොට සුවඳ වෙනසක් තියෙනවා, රසය වෙනසක් තියෙනවා, වර්ණය වෙනසක් තියෙනවා. මේ මිනිස්සුගේ මුනුදියා කවුරුත් බන්න උඹට නම් පදම හරියයි කියන්නේ. මේ පදමත් එයත් එක්කම නෙවෙයි ආරත් පදම හරියන තියෙලාවක් තියෙනවා. නමුත් හැමෝටම පදම හරියන්නේ. චාන්ස් එකකුත් තියෙනවා මාස්ටර් කරන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ පුද්ගලයා අඳිනවා මම තමයි පොළොස් සපුල්කාරයෙක්. ඊට පස්සේ පොළොස් සපුල්කාරයෙක් වෙනවා. හරියන නිසා මිනිසා මේක කරන ඔක්කොම දුන්නද පොළොස් සම්බුල් ඔක්කොම කරන්න බෑ. මට තමයි පුළුවන් කියලා එයා පොළොස් සම්බුලේ හරියට පදම එයාට නම්බුවක් කරගන්න. අපි කොහොම සතුටින් දීලිවල හෙටත් ඌ ගුණාට අඳලා පොළොස් සම්බුලක් ව්‍යාගන්න. අනිදරත් ව්‍යාගන්න. ඌ මේක දිගටම කරනවා. අයියාපා මේ මිනිස්සු මෙහෙම කියනනම් බොරුවට ලක්ෂයක් විතර කියන්නේ කියලා. නමුත් දන්ජුරු පොළොස් සම්බුල්කාරයෙක් වශයෙන් මැරෙනවාම ලැබෙනවත් පොළොස් සම්බුල්කාරයෙක් වෙන්නේ. ඇයි ඒක නෙබැඳීගෙන මැරෙන්නේ? ඉතින් ඔය වගේ තමයි මාළුකාරයෝ මාළුකාරයෝ වෙන්නේ. බොරුකාරයෝ බොරුකාරයෝ වෙන්නේ. ඒ කාරකම තමයි අපි විදිහට පවත්න්නේ. ඒක තමයි සංස්කෘතවලට කියන එක වචන තමයි ඇබ්බැහි. මේ මිනිස්සයා ඒ ජීවිතෙන් එහාට ගෙනියනකට කවුරක්වත් කැමති නැහැ. මට දෙන්න මම ඉඳ අරින්න මට දකින්න මගේ ඊනේ. හතරේ පැන්නට පස්සේ ගන්න දෙයක් නැහැ කියන මිනිහෙක්. හතරේ පැන්නට පස්සේ ඌයේකෙම තමයි. ඒක වෙනස් කරන උනට ආයේ දරුවවත් මොනවා කියලාද ඔබ පැහෙන්නට පැතරන හැට මම මට යන පාර යන දිව. ඒ කියන්නේ මගේ දුක්තික මට බෙදාන කන්න දිව. ඉන්නපම ආ වෙනස් කරනවා. මොසබත් දැන් අවුරුදු 80 වුණත් පොඩි එකා වගේ ඕන කෙනෙක් මගේ රෙසිපි එක හදන්න මේ වේලෙට ඔච්චර දඟලන දෙන්න ඊගා වේලට ගන්න වෙන කාගේද රෙසිපි එකක් උකට පුරවන්න දෙයක් නැහැ. ඒ නිසා උන්වන්දිකේ මම මේ තනින් තනට ඇවිදලා ලාදළු හොයාගෙන කරන මුව පොව්වෙක් වගේ. කැලේ නොබැඳි. කැලේ නොගැලි මම ගතද. එතකොට මේ හෝටලේ මට මම මන්නේ මේ කුක්ගේ මම යන්න ඕනේ. මෙයාමයි මල් ටිප් එක දෙන්න ඕනේ. මතක් නැහැ. ඒ දාට අපි චෝටින් ඉඳා කරනවා. ඒක හොඳයි නෝ හොඳ බව දන්නවා. හොඳ නැත්නම් හොඳ නැති බව දන්නවා. අන්තිමට යන කුක්ලා ඔක්කොම බුදුහාමරන්ගේ අතට එනවා. මොකද එක්කෙනෙකුටවත් හොඳයි කියලා හෝ අත්‍යවශ්‍ය නරකයි කියලා මත ප්‍රකාශ කරන්න යන්නේ. ප්‍රකාශ වුණා නම් සෝරි කියනවා.
ස්වාමීන් වහන්සේ මා දෙවිසේ නහපෙක එක් වෙන පැහැදිලිවීමක් නෑ ඒ සමාන අවතක් අහනවා දැන් පුත්‍යයන් හරි යම්කිසි ප්‍රමාණයක සීක වෙච්ච හරි පුත්‍යලෙක් බලනකොට යම්කිසි දයක් දකින්නකොට ඒක මත ඉතා වේගයෙන් කෙලස් නිසා අනුසය කෙලස් නිසා පරම්පරාවක් ඇති වෙනවා එතකොට එයා ස්වාමීන් වහන්සේගේ අපි දේශනේ අහනකොට පව අතිතුල හිතෙන්නේ අර මුලදී රාහතන් වහන්සේ කෙනෙකුට ඇති වෙන එකයි අනිත් කෙනෙකුට ඇති වෙන එකයි මුලදී එකයි කියලා කිව්වට අපි දන්නේ මුල කියලා හිතන්නේ අපි ඒ પરම්පරාව ගිය තැන. ඒක මිනිස්සු දහන්නේ නැහැ. නමුත් රාහතන් වහන්සේ කෙනෙකුට මේ මුල කියලා ඇති වෙන්නේ දැකීමක් පමණයි කියන தත්ත්වෙට බොහොම කිත්තුයි. මොකද අනිසේ කිලිස් නැති නිසා නැතුව ඕනකමකින් මේක නරකයි කියලා නවත්වීමක් නෙවෙයි වෙන්නේ ඒක ස්වයංක්‍රීයව එතන ඉඳහට යෑමක් සිද්ධ වෙන්නේ
නැහැ. ඒක මම අප්‍රමාදේ ප්‍රමාද කියන වචනේ පුත්‍ජඥයා සිද්ධිය දකින්නට පමණයි. පමණකට අනාගෙන තියෙන අනුසය අවස්ථාවට ඕන තරම් වගුරුවන්න කෙලස් තියෙනවා. සර්වඥාන්සේ පමා වෙලා දකින්න පමාව දන්නවා අප්‍රමාදීව දැකීමෙන් ගැලවිච්ච බවක් දන්නවා. මෙයාට මේ වෙලා තියෙන පොඩ්ඩක් පමා වෙලා යතරමැද අනුසය ගලලා. සාතන්වාගෙට එනකොටම දකින්නවා. එයාට කියලා දෙන්නත් පුළුවන්. බෝතෙන් යනකොට රාගේ සෑහෙන මෝරලා. ඒ නිසා දැන් කරන්න දෙන්නේ. දැන් ඒ නිසා කලබල කරන්න එපා. ඕක ඊගාවට රාගේ නෝට පුළුවන් නම් ඔච්චර මෝරන්න දෙන්නේ නැතුව බලපන්. ඒත් මේ මනුස්සයා කියනවා ඒක නෙවෙයිනි ප්‍රශ්නේ මේ දැන් තියෙන උත්තරේ. දැන් තියෙන උත්තරේ උඹටත් බෑ මටත් බෑ දෙයියන්න හිතත් බෑ. දැන් මේක විඳින්නේ විඳින්න වෙනවා. ඒකට ඉවසීමේ ශක්තියකුත් තියෙනවා. බෑ හේතු ගන්නන්න බෑ. මොකද මෙයා හේතු ගන්න. මොකද රහතන් වහන්සේ ඒ තත්ත්වයට යන්නේ එන්නකොටම. දකින්න නිසා අප්‍රමාද නිසා මාතෘ කියති මේ බුදුරජාණන් වහන්සේ මුළු සාසන අප්‍රමාද සාසනය ප්‍රමාද වුණාට පස්සේ බුදුහාර මොනව කරන්නේ? දෙයන්නාද මොනව කරන්නේ? ඒ විඳින කෙනා මොනව කරන්නේ? හැබැයි එයාට කියන්න ඕන වාසනාවක් තමයි හෙටත් ඔය රාගෙම ඉනවා. ඒක වාසනාවක් ඇත්තද? එතකොට ඔච්චර ඉඳිසර අල්ලපන්. අල්ලන්න පුළුවන්. ඒකට තමයි මේකේ ප්‍රතිපදා තියෙන සීල සමාධි ප්‍රඥා ද්වේෂය එනවා. එතකොට පුළුවන් නම් අල්ලපන්. ඒ නිසා හෙට අද එනකොට රාගේ වගේ නෙවෙයි සාතරව බලනවා එන රාගයේ යාන්ත්‍රණය අල්ලගන්න. ඒතර රාගෙත් එක්ක තරහක් ආසාවකින් නෙවෙයි අඩුවෙන් බලන්න. ද්වේෂත් එක්ක තරහකින් ආසාවක් නෙවෙයි රසං පරිශනාගත අවශ්‍ය අමුද්‍රව්‍ය අධ්‍යා බලන වගේ බලන්න. ධර්මතා කියලා කියන්නේ ඒකද. ඒ නිසා හතපටන් ධර්මානුපස්සන දරන නීවරණ ධර්ම වෙලා. නිවන කියන්නේ අමු කෙලෙසර දේවල් නිවන ධර්ම වඩපතර රාගයත් අරගන්නවා එනම් කොහොමද යන්නේ කොහොමද පවතින්නේ කොහොමද කියලා බලන්න සීලෙදි මට්ටම දිහිම බෑ ඉන්නකොටම මකන්න ඒ වෙන ආකල්ප වෙනසක් වෙන මොකද මෙතෙන්දී ආයුධ සම්පන්නයි සන්නහ සම්බද්ධයි ඉතින් ටිකක් දුරට එන්න පුළුවන් එන්නේ දුර්වල කෙනෙක් Taman ate වාසිනම් එnde ගහන්න ආත්ම ශක්තිය වැඩි ඉතින් මේ ওই විස්තර කියන්නේ දෙවෙනි පත්ත වර්ණගින ප්‍රශ්නේදී අප්‍රමාදේ සහ ප්‍රමාදේ අතර තාක්ෂණික වෙනස ඩිෆිනිෂන් එක තමයි අරගෙන්නේ පුතත්ජනේ රහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ ඔක්කොම මිනිස්සු නේද පැහැදිලිව කියනවා මම මිනිස්සෙක් කියලා නමුත් පුතත්ජන හැම වෙලාවෙම තමයි මම මොකද ආස්වාදේ කියන්නේ ආස්වාදේනට අන්දයි මත් වෙලා ගිහලා අන්තිමට ඉතින් දැන් උට යට වෙලා ඉවරයි රෝගේ ප්‍රවාහයක් වඩපත් වෙනවා රහතන් වහන්සේ දන්නවා මේක තමයි වෙන්න වෙන්නේ ඉතාම ශීඝ්‍රයෙන් කසක වෙනවා ඉතින් පුළුවන් තරම් මුලින් අල්ලා ගන්න උත්සාහ කරනවා ඒකට කියන අප්‍රමාදේ සතිය එලඹ සිටි සිය নানা ප්‍රකාරවලදී කිසිම ආගමක් නැහැ කිසිම ඇදහිල්ලක් එතන නැහැ තාක්ෂණික කාරණාවක් තියෙන්නේ ඉතින් ඒ අනුව බලනකොට බුද්ධ දේශන හරිම තාර්කිකයි මේකට කියන්නේ පෙළඹෙන්නේ නැත් සද්දාය අධදකම නැති දෙයක් මෙච්චර විදිහට කරන්න පෙළඹෙන්නේ අමූල සද්දාය ප්‍රසාද සද්දායමයි එතකොට මේ වෙනස තමයි ප්‍රසාද සද්දා වරුදු හයක් හතක් ඇතුළත සත්‍යයක් ඇතුළත පරීක්ෂා කරලා බලන්න පුළුවන් තමයි මේ ආයෝජනය කරපු ශ්‍රද්ධාව බොරුවකටද මාව නොමගරියද කියලා. හැබැයි මම නැවතත් කියනවා මම ආයෝජනය කරන 100%ක්ම ප්‍රතිඵල ලැබෙනවා නෙමෙයි. 99%ක්ම පරදිනු. අද තියෙන බුද්ධඝම බොහෝ සේරම පෙරදිච්ච කට ලියපුවා. දිනවකට එකක් අල් ලියලා නැහැ. ලියන්න බෑ ලියන්නේ නැහැ. මොකද ඒ තරම් වෙනස් වෙන සුළු දෙයක්. හතන්වාසලාදී මොකක් අල් ලියවිලා නැහැ. ඊට පස්සේ කට්ටිය රහතන්වාසලාගේ ගෞරවයෙන් ලියලා තියෙනවා. ඒක හරි අපිට කොමියුනිකේට් කරන්න ඕන අපිට දෙනවනේ. අනේ ඒ ඇති ඔය දෙනගෙම කට්ටණේට කරේ ඉලක්ක තිබුණ බැරි වුණාට දෙන කිරි ටිකක් ගේවලා වුණු කරලා හරි බීලා වැඩි සෙට් කරගන්න එපා එහෙම එකක්
තියෙනවා මට තමයි මේ කෙලස් ටිකක් නැත්තම් විතරක ගියා නැත්තම් ප්‍රශ්න ගොඩ නගගෙන යන්නේ. ඒක හරියට දැකීම නිරුද්ධ වෙීම නිරෝධේ පෙන්වන්නේ නැතුව ආපහු මේ එන ටික තුන තමයි මේ මනෝලෝකයක් කියලා හිතෙනවා.
ඒ නිසා මේ පළවෙනි දකින්නක මගේ කියාගන්න අපි පෙළඹෙන්නේ නැහැ. නිරෝධේ බලන්න යන්නේ නැහැ. දෙවෙනි එක තමයි මගේ එක. මගේ ගඳ තියෙනවනේ උරුලා ගඳ. තම වක්‍රපටි ඒක මගේ කියනවා අරස කරන වෙන කෙනෙකුත් එහෙම නැහැ කියලා උත ගන්න. එහෙම කොහොමද කියන්නේ මේ මම මේ මගේ ගඳ එනවනේ මේ හොඳටම තේරෙනවනේ මේ මම වගුරු පුතේ. ඉතින් රණ්ඩුව තියෙන්නේ පළවෙනි එකට නෙමෙයි. පළවෙනි එක ධර්මතාවය. ඒ කෙලෙස් අපදින්නෙත් නෑ අතට. කෙලෙස් උපදින්නේ පස්සේ ඇති කරන විකාරmadı ඒක රකින්න තමයි අපි මේ දඟලන්නේ. ඒක වැදෙන්නේ වයසත් එක්ක. පුංචි කාලේ වැදෙන්නේ නෑ. එන්නේ නෑ මොනවාක්. අද ඉඳන් යාට ගහපදින්න දෙයක් නෑ උදෙලිය ඉන්නවා. අම්මගේ වත කක් කම්බයින ගන්නත් නෑ කිනාද නිකන්. මොකද මන්නේ කියලා ගහපදින්න දෙයක් නැහැ නේ පොඩි කාලේ. අම්මා ළඟ තියෙන අම්මා ලොකුයි අයියා ලොකුයි. මුගේ උඩු උස්සලාවට පස්සේ ඌත් කැල්ල දානවා. එළිය දාලා අම්මට ගන්න. ඊටසේ ආයිත් වාදින තනං අපිට තර්කේ ආපු ගම එක කි ලස්සන කියනවා මේ. ඉතින් මොකදද නැහැ. අපි බලන මේකෙදි පෙන්නනවා මේ පෙන්නන කල්ලේ වැන්නකොට කොතරද කාලයකට පස්සේ ඒ කලලයේ ස්නායු වැඩෙන්න ගන්නවා. ඒක තමයි කලලයේ ස්නායු නැහැ. අම්මගෙම ඇති වෙච්ච අරුබුදයක් විදිහට වැඩි වැඩි යනවා. එතන ස්නායු ඇති වෙච්ච ගම ඒක වෙන්නේ මේ හදි වයසේ. ඊට පස්සේ ඌ දඟලන අම්මට තේරෙනවා. දරුවට පණ තියෙන බව දැනෙන්නේ දරුවට ස්නායු ආපු දවසේ තමයි. එතකන්ම දරුවගේ හෙළවීම තියෙනදී අම්මටම තේරෙන්නේ නැහැ මොකද කිසිම නැහැ එළවුමක් මෙහෙම කොහේ මස්පිඩියක් තියෙන්නේ. දරුවට ස්නායු වෙනකොට ඒ කලලේ කපලා බැලුවොත් පැහැදිලිව ස්නායු සෛල අන්ත බහිස්තරණ ඇතුළට ගිහිල්ලා ස්නායු පද්ධතිය හැදෙනවා. ඒක අම්මට තේරෙනවලු දරුවා දඟලන ඇතුළට. බලන්න මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය. කලලේට ස්නායු වෙනකොට අම්මටයි තේරෙන්නේ. ඌ දඟලනවා. බඩේ ඉන්න එක දැන් ඉස්සරවගේ නේ උපරලි. ඌ විප්ලවකාරය. ස්නායු එනකන් නිකන් ඔය මස් කියතියි. ඒබැ මේක අම්මට සතුටයි පොඩි එකා පන් කියනකන්නේ දැන්. මේ වගේ තමයි අපේ දරුවෝ අපි දෙන දේ කාලා හැදෙනකන් අපි මූණේ ඉඳි තියාගෙන අඹ ඉඹ ඉඹ ඉතින් හරි ෂෝක් කියනවා. ඒක කවදා හෝ ලිංගික ශක්තිය ඇති කරපුවා මම උට එකයි තියෙන්නේ අම්මයි තාත්තයි එක්ක රණ්ඩු කරන එක තමයි. ඒක සුවයි. ඒකට බහිද කරනවා. ඒ ද්වේෂය තුළ තමයි ඊට පස්සේ උන අධිරාජ්‍ය පිටුන අම්මර දාතර කලස් පෙන්වන්න හදන එක තමයි කරන්නේ. උට ගුරුවරයෙකු උදව් කරනවා ඒ ගුරුවරට ගහන එක තමයි කරන්නේ. ඒක මතක් නේ ඇති. මේ ස්වභාවය. එන කාට පෙන්වන්නද දැන් ගෙදර මිනිහා ගෑනිට ගහන්නේ. වෙන ගෑනුන්ට ගහන්න බෑනි ගෑනිට පෙන්වන්න හදනවා. මම වීරයෙක් මම දක්ෂ කියලා හරියට ගහනවා වැඩ පෙන්වනවා. අනිත් දවසක් ඇක්සිඩන්ට් එකක් වෙලා වාහන යන මහත්තයා කියනවා ඉස්සරහ ඒක අයින්සකයිලු ත්‍රිවිල් කාර්යකතේ වැදුනා. එයාට මේ මහත්තයා එළියට බහැලා උඹට කොහොමඩක්වත් මම යන්න දෙන්නේ නැහැ. මම කොහොමඩක් පොලිසියට ගිහින්. මේකට ක්‍රියාත්මක කරන්න වැරද්ද ඔබ ඇති බව අබ්බව හල්ලි ගන්න පුළුවන් හැබැයි නමුත් ඒක අපරාධ දෙන්නේ. සම්පූර්ණ අපරාධයක් කරන වෙන්නේ ආගමනසයි කියනවා නේද? මනින්න ගානක් අරගෙන මට බස්සාවකම ඉඳ දෙන්න වාහනේ ගත්තොත් මම මොනවද කරගන්නේ? අර බස් එකේ සීට් එකේ ඉන්නවා කියනවා මේ මනස මෙච්චර මේ නීතිය කරන්නේ මොකද බලද්ද පිටිපස්සේ සීට් එකේ නෝනා ඉන්නවා. මේ නෝනාට පෙන්වන්න නදන්නේ මම සදාචාර සම්පන්න ආගමනුකූල නීතිය ක්‍රියාත්මක කරන කියලා. අර මිනිස්සයා කතා කරන මහත්යත් එක්ක නෝනා ඉන්නේ සීට් එකේ ඉරිවා සීට් එකේ ඉන්න මහත්යර දෙන්නේ මේ මනස මෙච්චර මේ පුම්බන්නේ මොනකට පෙන්වන්නේ මම නීතිය ක්‍රියාත්මක කරන ලෝකෙම තියෙන වගේ අපි මවාගත්ත ප්‍රතිබිම්බයට තමයි අපි පෙන්වන දැන මමත් පොරක් කියලා. ඒ ප්‍රතිබිම්බයක් නැත්තම් අපිට කොයි එකක් කන්න පුළුවන්. කොයි එකෙත් ඉන්න පුළුවන් මේක හබර පිටක් වගේ හමක් අපිට තියෙන්නේ. ඕන දෙයක් කන්න පුළුවන් දැන දෙනුත් අපිට හේම කන්න බෑ. අපේ ඇති කරගත්ත චිත්ත රූපේට ඒ ගතියට හරියට දේවල් ඕන. බුදු ජානක දේවා රජ්‍ය සපතල්ලා ගිල ඉංගල කාලා පෙන්නවා. මේක කනකොට මේක දගිනවා වගේ බඩවැල් ළඟට කටෙන් එනවා. මොකක් මොකද කරන්නේ ප්‍රතිපදා. මේ ආර්ය වංශ ප්‍රතිපදා දින දෙයක් කන්න පුළුවන් මට. මට තන්නාරති ළඟා මේ සම්මිසුරම්මේ සුබ මාලිගා තුනේ කන්‍යාව දෙපැත්තේ ඉඳගෙන හඳුන් අඹරන ගම පවන්සල්න ගම මට රාජභෝජන රාජභාණ්ඩයට දාලා මම කාලා තියෙනවා. ඉන්දවාද කියලා මේ රොඩි ගෙදරින් දෙන්නේ කාලා තියෙන ඔය දෙකේ වෙනසක් නැහැ කියන එක මං කියන දේ අහපල්ලයි කියලා කිව්වට මොකද අපි කියන්නේ උභාන්තේ රජ වෙච්ච නිසා කියනවා අපි රජ වෙලා නැහැ නේද අපිට රාජපෝෂණ ටිකක් තියෙන බලන්න රොඩි දෙවන්න අපිට ඕනෙලා කන්න පුළුවන් අපිට දෙන්න පුළුවන් නම් රාජපෝෂණ ඉවරගෙන ඒක නම් බෑ ඒ නම් කතා කරන්නේ අපි එනම් පොඩ්ඩක් රාජපෝෂණ කාල වෙනකන් ඉන්න අයිති වාසිකම් සඳහන් කරත ඕන කෙනෙකුට කරත හැකි මොකද බුදුහාමර කියපු දේ නිසා ටිකක් අහන්නේ කියන ඔක්කොම තේරුම් අරගෙන යන්න එපා ඉතින් මම කතා වෙන්නේ කියන්නේ කරලා නේ කියන්නේ අපි කියන බෑ අපිට එහෙම රාගෙ නැති කරන්න පුළුවන් කියලා හංගීමක් නැහැ. ආවෙච්ච වෙලාවේ රාගෙ බුද්ධ විදිනවා. නැහැ අපි විනාඩි 30ක විතර කාලයක් අරගෙන තිනවා. මේ අතුරු සාකච්ඡා සඳහා මම හිතනවා වෙන ප්‍රකාශ කරන්න දෙයක් නැහැ කියලා. ඒ නිසා ඒ තරකට ගාතසක් ගන්න කිව්වේ.